සම්මා සම්බුදු සරණයි. සැමට සුභ දිනක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් ඔබ හැම දන්නා පරිදි අදත් අප රැස්ව සිටින්නේ අපගේ ධර්ම සම්මන්ත්‍රණයේ තවත් හමුවීමකටයි. ඉතින් මීට පෙර දැනුම් දුන් පරිදි අද සිට ධර්ම සම්මන්ත්‍රණයේ අද හමුවීම සිට අපි ඉතාමත්ම අගනා ධර්ම දේශනා මාලාවක් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මෙම ධර්ම දේශනා මාලාව අප වෙත ගෙන එන දේශකයාණන් වහන්සේ මැලේසියාවේ කුවාලාලම්පුර නගරේ පිට්ෆීල්සි බෞද්ධ මහාවිහාරයේ වැඩ සිටින පූජ්‍ය ආචාර්ය මඩවෙල පුන්නජී මහේශ්වරයන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේට තාමත්ම නමස්කාර පූර්වක ගෞරවාන්විත ආරාධනා කර සිටිනවා උන්වහන්සේගේ අගනා ධර්ම දේශන මාලාව ආරම්භන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට අපි ඇහෙනවද?
නමෝ තස් භගවතු රතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව දුක කියන සත්‍ය තේරුම් කිරීමයි. අපි ඒ දුක කියන සත්‍ය අපට සාමාන්‍යයෙන් නොපෙනෙන දෙයක්. නමුත් අපිට පෙනෙනවා. නමුත් ඒක ගැන හිතන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ සත්‍ය තමයි අපි හැම කෙනෙක්ම මේ ලෝකේ ඉපදුණු මිනිස්සෙක්ගේ හිතට ඇතිවෙන කාරණය තමයි මම දැන් ඉන්නවා කියන අදහස. මම ඉන්නවා කියන අදහස. ඒ වගේම අපි මේ ලදරු කාලේ ඒක ගැන දැනගත්තේ නැතත් ලොකු වෙනකොට අපට තේරෙන්න පටන් ගන්නවා අපි කවදා හරි මැරෙනවා කියන එක. අපි දැන් සමහර ආගම්වල මේ ඉපදුණු එක ගැන දෙවියන්ට ස්තුති කරනවා, මම ඉපදුනා කියලා. නමුත් මැරෙනකොට අඬනවා, වැළපෙනවා. ඉපදෙනවා කියන්නේ මැරෙන්න පටන් ගැනීමක්. ඉපදිච්ච වෙලාවේ ඉඳලා මොහොතෙන් මොහොත අපි මරණය කරා තමයි ගමන් කරන්නේ. ඒ මරණය කියන එක වයසට ගිහින් මහලු වෙලා වෙන දෙයක් නෙවෙයි. මරණය පොඩි දරුවෙකුට වුණත් උපන් දවසේම මැරෙන්න පුළුවන්. ඒ වගේ සමහර දරුවෝ ඉපදෙන්නත් ඉස්සරලා මව් කුසේදී මැරෙන්න පුළුවන්. ඒ වගේම අවුරුද්දකින් ඉපදිලා අවුරුද්දකට පස්සේ මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු දෙකකින් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු තුනකින්, ඕ හතරකින්, ඕ පහකින්, ඕ දහයකින්, ඕ විස්සකින්, ඕ පණහකින්. මරණයට වෙලාවක් නැහැ. එහෙම තියෙන ලෝකේක අපි ඉන්නවා නම් අපි මරණයට කැමති නැත්තම් අපි නිතර බයෙන් තමයි ඉඳ වෙන්නේ. මේක තමයි ජීවිතයේ තියෙන ලොකුම භයානකකම. අන්න ඒ භයානකකම දකින භික්ෂුවකට තමයි භික්ඛු කියන වචනේ දාලා තියෙන්නේ. භයං ඉක්කති භික්ඛු කියලා කියනවා. ඒ කියන්නේ මේ භවයේ, භවය කියන්නේ ඉන්නවා කියන එක. දැන් විශේෂයෙන්ම භව කියන වචනේ තේරුම සංසාර කියන එක නෙමෙයි. භව කියන්නේ මම ඉන්නවා කියන එක. දැන් පොතක් තියනවා කියන එක කියන්නේ පොත්තකං භවති. භව කියන්නේ ඉන්නවා කියන එක. ඉන්සා මේ ඉඳීම භයානක ඉඳීමක්. ඒක තමයි මේ දුක කියලා කියන්නේ. දුක කියන්නේ නිකාම මේ රිදෙනවා. ඉපදෙනකොට බොහොම රුදාවක් තියෙනවා. එහෙම නැත්නම් ජරාවට පනකොට රිදෙනවා. එහෙම නැත්නම් ලෙඩ හැදුනහම රිදෙනවා. එහෙම නැත්නම් මැරෙනකොට රිදෙනවා කියන කතාව නෙමෙයි මෙතන කියවෙන්නේ. මේ ඉපදීමම භයානක සිද්ධියක්. ඉපදුනහම ඒ ගැන අපි සතුටු වෙන්න නෙමෙයි කියන්නේ, දුක් වෙන්න. ඒ මොකද අපි මරණයට කැමති නැත්නම් මැරෙනකොට දුක් වෙනවා නම් ඉපදීමටම තමයි දුක් වෙන්න වෙන්නේ. ඉපදුනොත් මැරෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණය තමයි අපේ බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දකින්නකොට තේරුම් ගත්ත කාරණය. ජරාවට පත්වන පුද්ගලයෙක් දැක්කා. ලෙඩ හැදුණු පුද්ගලයෙක් දැක්කා. මැරුණු මලකඳක් දැක්කා. ඒ කරුණු තුන දැකපු වෙලාවේ හිතට ඇති වුණ හිතවිල්ල බුදුරජාණන් වහන්සේ තේරුම් කරනවා. සූත්‍රයේ මධ්‍යම නිකායේ තියෙන සූත්‍රයක පැහැදිලිවට තේරුම් කරනවා. ඒ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ තේරුම් කරන්නේ මේ හැම මිනිස්සෙක්ම ඉපදුනොත් මරණයට පත් වෙනවා. ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙනවා. මිනිස්යෝ විතරක් නෙවෙයි, තිරිසන්නොත් ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙනවා. තිරිසන්න විතරක් නෙවෙයි, ගස්කොළන් පවා ජරාවට, ව්‍යාධියට, මරණයට පත්
වෙනවා.
ඒ ගස්කොළන් විතරක් නෙවෙයි, මේ පණ නැති දේවල්. දැන් ගයක් ගැන හිතුවොත් ඒ ගේත් කාලයක් යනකොට ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. දැන් අද දකින්න තියනවාද සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු නැත්නම් ඒ කුඩා කාලේ හැදුණු මාලිගාව? එන්නේ. ඒ මොකද මරණයට පත්වලා. ඒක විතරක් නෙමෙයි, අද විද්‍යාඥයෝ දන්නවා මේ මහ පොළොවත් කාලයකදී නැති වෙනවා. මේ සූර්යයාත් කාලයකදී නැති වෙනවා. මේ මුළු විශ්වයම කාලයකදී නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරලා තියෙනවා. හැම දෙයක්ම ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙනවා. නමුත් මේ සිද්ධාර්ථ කුමාරයාට තේරුණා මේ මිනිස්සු මේ ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වීම ඒ මිනිස්සුන්ට තියෙනවා. නමුත් මේ මිනිස්සු ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙන දේවල් පස්සේ තමයි ගමන් කරන්නේ. තමනුත් ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙනවා. නමුත් ඒ සිද්ධිය දැකලා තවත් ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙන දේවල් පස්සේ ගමන් කරලා ඒවට ඇලිලා ඒව අතාරින්න කැමති නැතුව දුක් විඳින්මින් වැළපෙමින් ඒවම අල්ලගෙන ඉන්නවා කියලා කල්පනා කරලා ඊට පස්සේ තමයි දැක්කේ මේ ගිහිගේ අතෑරපු, ගිහිගේ ඉවත් වුණු පුද්ගලෙක්. ඒ දැකපු වෙලාවේ කල්පනා කෙරුවා මෙන්න අද මම දැක්ක එක මිනිස්සෙක් ඒ අනිත් මිනිස්සුયો කරන දේව නෙමෙයි කරන්නේ. තමන් ජරාවට, ව්‍යාධයට, මරණයට පත් වෙන බව දැන දැන ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙන දේවල් පස්සේ ගමන් කරන්නේ නැහැ මේ පුද්ගලයා. ඒව අතහැරලා යනවා. ඒක තමයි හරි වැඩි. ඒක තමයි කළ යුත්තේ. මමත් ඒ පිළිවෙලට තමයි ජීවත් වෙන්නේ. මේවා ඔක්කොම මං අතහැරලා යනවා. අන් ඒ තීරණේ ගත් වෙලාවේ තමයි මේ මහා අභිනිෂ්ක්‍රමණය කිරීමට පටන් ගත්තා. ඉතින් ඒ විදිහට ඒ මහා අභිනිෂ්ක්‍රමණය කෙරුවේ තමන්ද විතරක් වමනාවට නෙමෙයි, මුළු ලෝකයේම ඉන්න සියලු සත්‍යෝ වෙනුවෙන් හරිපාර ගමන් කරලා ඒ මරණයෙන් මිදෙන ක්‍රමේ හොයලා මම මේ සියලු සත්වීන්දම මේ මරණයෙන් මිදෙන ක්‍රමය කියලා දෙනවා කියන අදහසින් තමයි මුළු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාව මේ ඔක්කොම වැරදියට ජීවත් වෙන්නේ. මම මේ හරි පිළිවෙලට ජීවත් වෙලා නිකම්ම මම සැප විඳින්න ඉඳීම නෙමෙයි, මේ මුළු ලෝකයේම සියලු සත්වයින්දම මම කියලා දෙනවා මේ රහස, මේ මරණයෙන් මිදෙන ක්‍රමය කියලා තමයි ගිහිගේ අතහැරලා ගියේ. දැන් සමහර අය මේවා විවේචනය කරනකොට මේ බුදුරජාණන් වහන්සේ නැත්තම් සිද්ධාර්ථ කුමාරයා නැත්තම් බෝසතාණන් වහන්සේ මේ ගිහිගේ අත්හැරලා යෑම නරක දෙයක් හැටියට සමහර අය විවේචනය කරනවා. ඒ අය කියනවා මේ හරි වැරදි වැඩක් නේ කළේ ඒ සිද්ධාර්ථ කුමාරයා. තමන්ගේ දරුවත් අතහැරලා තමන්ගේ භාර්යාවත් අතහැරලා මේ ඒ අයට දුක් විඳින්නදරලා තමන්ගේ මේ පියාණන් අතහැරලා ඒ පියා දුක් විඳිමින් ඉන්නවා. ඒ විදිහේ තවත් ඒ නෑදෑ හිත මිත්‍රලෝ දුක් වෙනවා. ඒක ගැන කල්පනා කරන්නේ නැතුව මෙයා ගිහිගේ අතහැරලා ගියා. ඒක වැරදි වැඩක් නේ. එහෙම කියන අයත් ඉන්නවා. නමුත් ඒ අය තේරුම් ගන්න නෑ මේ ගියේ මුළු ලෝකයේ ඉන්න සියලුම සත්වය කෙරෙහි අනුකම්පා කරලයි මේ ගියේ. තමන්ගේ භාර්යාවයි තමන්ගේ පුතයි තමන්ගේ දෙමව්පියෝ ගැන විතරක් කල්පනා කරලා එතන ඉදරට හිටියා නෙවෙයි, මුළු ලෝකයේ ඉන්න සියලු සත්වයෝ ගැන කල්පනා කරලා විශාල සේවයක් කිරීමටයි මේ ඉදිරිපත් වුනේ. ඒ ඉදිරිපත් වීම නිසා තමයි අද බුද්ධ ධර්මය කියලා එකක් තියෙන්නේ. එහෙම එකක් කළේ නැත්තම් අද බුද්ධ ධර්මයක් නැහැ. ඒ වගේම ඒ ක්‍රියාව නිසා කී දෙනෙක් රහත් වුණාද, කී දෙනෙක් නිවන් දැක්කද? අද වෙනකල් මේ ධර්මය පවතිනවා. ඒ සියල්ල සිද්ධ වුණේ නිසායි. ඒ නිසා අපි මේවා වැරදි පිළිවෙලට මේවා දිහා බලන්නේ නැතුව හරි පිළිවෙලට මේවා දිහා බැලීමට පුරුදු වෙන්න ඕන. ඒක පමණක් නෙවෙයි, අපි මේ දුක කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ දුක කියන එක හරියට තේරුම් ගත්තොත් තමයි මේ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒ දුකෙන් මිදෙනවා කියන එක මේ කාටවත් වෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, තමන්ම කළ යුතු දෙයක්. ඒ තමන්ම කළ යුතු වෙන්නේ තමන් තේරුම් ගන්න ඕන දුකට හේතුව මොකද්ද, දුක නැතිවීම කියන්නේ මොකද්ද, දුක නැතිවීමට මාර්ගය මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. මේක තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමෙන් තමයි අපට දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දුක කවුරුත් දන්නවා. නමුත් අපට වෙලා තියෙන්නේ අපි ඒක දිහා බලන්න කැමති නැහැ. ඒක ගැන හිතන්න කැමති නැහැ. දැන් පොඩි දරුවෙක් එහෙම කීවොත් මම අද මැරෙනවා කියලා නිකන් කවටුකමට නමුත් කීවොත් ආහා එහෙම කතා කරන්න එපා. මේ මරණය ගැන කල්පනා කරන්නවත් එපා, හිතන්නවත් එපා. මරණය ගැන කියන්නවත් එපා. එහෙමයි උගන්වන්නේ. ඒ මොකද ඒක අහන්නත් කැමති නැහැ. මැරෙන බව දන්නවා හොඳට. ඒ පොඩි ළමෙක් මැරුණාම හරි පුදුම දෙයක් වුණා වගේ අඬන්න වැළපෙන්න පටන් ගන්නවා. අනේ මගේ පුතා මැරුණා, මගේ දරුවා මැරුණා කියලා අඬන්න පටන් ගන්නවා. හරියට මේ සාමාන්‍ය වෙන්නේ නැති සිද්ධියක් වුණා වගේ. ඒ විදිහටයි අපි කල්පනා කරන්නේ සාමාන්‍ය. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ හැම සමාජයකම හැම සංස්කෘතියකම තියෙන දෙයක් තමයි ආගම කියන එක. සංස්කෘතිය කියලා කියන්නේ ඉස්සර මේ මිනිස්සු සිටියේ තනියම නෙමෙයි. දැන් හුඟක් තිරසන්නොත් තනියම නෙමෙයි, ලොකු කණ්ඩායමක් ඇතුළේ තනියම ඉන්න සත්තු බොහොම කලාතුරකින් තමයි ඉන්න තියෙන්නේ. දැන් කුරුල්ලු දැක්කොත් ඒ කුරුල්ලු රංචුවක් තමයි ඉන්නේ. හරක් දිහා බැලුවොත් හරක් රංචුවක් ඉන්නේ. ඉතින් ඔය විදිහට මේ එහෙම රංචුවක් වාගේ තමයි මිනිස්සු හිටියේ. ඒ මිනිස්සු එහෙම එකහු වෙලා මේ එකම තැනක එහෙම නැත්තම් ගමන් කරනවා නම් ඔක්කොම එකට ගමන් කරලා එහෙම ජීවත් වෙනකොට එකම භාෂාවක් කතා කරන්න පටන් ගන්නවා. එකම විදිහේ ආහාර ගන්න පටන් ගන්නවා. එකම විදිහට ආහාර පිළිවෙල කරන්න පටන් ගන්නවා. එකම පිළිවෙලට ඇඳුම් අඳින්න පටන් ගන්නවා. එක පිළිවෙලට ගෙවල් හදන්න පටන් ගන්නවා. එකම පිළිවෙලට සින්දු කියන්න පටන් ගන්නවා. එකම පිළිවෙලකට සංගීත භාණ්ඩ හදන්න පටන් ගන්නවා. එකම පිළිවෙලකට සංගීතය හදන්න පටන් ගන්නවා. චිත්‍ර අඳිනවා නම් එකම පිළිවෙලකට අඳින්න පටන් ගන්නවා චිත්‍ර. ආගමක් අදහනවා නම් එකම පිළිවෙලේ ආගමක් අදහන්න පටන් ගන්නවා. මේකට තමයි සංස්කෘතිය කියන්නේ. එකම පිළිවෙලකට වැඩ කරන එක තමයි මේ සංස්කෘතිය කියන්නේ. නමුත් අද ලෝකේ මේ වෙනම වෙනම වෙන් වෙලා හිටපු ඒ කණ්ඩායම් දැන් සම්බන්ධකම් ඇති වෙලා තියෙනවා. මේ දැන් ටෙලිෆෝන් තියෙනවා, ආස්‍යන්ත්‍ර තියෙනවා, එහාට මෙහාට යන්න පුළුවන්කම. එතකොට මේ ගනුදෙනු ව්‍යාපාර තියෙනවා, එක එක දේ කෙරෙනවා. දැන් මුළු ලෝකේම ඉන්න මිනිස්සු එකහු වෙලා කරන දේවල්. එතකොට මේ සංස්කෘත වෙනස්කම් තියාගන්න අමාරු වෙනවා. දැන් හුඟක් මේ රටවල් වල මිනිස්සු ඔය බටහිර ලෝකයේ ඇඳුම අඳින්න පටන් ගන්නවා. කලිසම්, කමිස ඒ වගේ ඇඳුම් අඳින්න පටන් ගන්නවා. මේ එන්න එන්න දැන් මුළු ලෝකෙම එකහු වෙනවා. එහෙම කාලයක් එනකොට මේ සංස්කෘතිය අල්ලගෙන මේක අපේ සංස්කෘතිය. අපේ සංස්කෘතිය ලොකුයි මේ අනිත් අයගේ සංස්කෘතියට වඩා. ඒ විදිහට අපි කල්පනා කරන්න පටන් ගත්තොත් ගැටන තමයි ඇති වෙන්නේ. මේ එකහු වෙලා මේ ක්‍රියා කරන ඒ වගේම හුවමාරු ඇති කර ගැනීම. ඒ කියන්නේ ඔය අයගේ සංස්කෘතිය තියෙන දේවල් මට ඉගෙන ගන්න පුළුවන්. මගේ සංස්කෘතිය තියෙන දේවල් ඔය අයට දෙන්න පුළුවන්. ඒ වගේ අපි හිතලා හුවමාරු කර ගන්නවා සංස්කෘතිය. ඔයගොල්ල උයන තාලේ මේ කෑම අපි කාලා බලන්න ඕන. අපි උයන තාලේ කෑම ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. අන්න ඒ වාගේ අපිට හිතන්න පුළුවන්. එහෙම හිතලා හුවමාරු කරනකොට අපේ නුවණ දියුණු වෙනවා. ඒ වාගේම අපි කරන වැඩපිළිවෙළවල් දියුණු වෙනවා. මේ දියුණු වීම තමයි ශිෂ්ටාචාරය කියන්නේ. අපි හුඟක් දෙනෙක් මේ සංස්කෘතියේ ශිෂ්ටාචාරයේ වෙනස දන්නේ නැහැ. සංස්කෘතිය කියන එක මිනිස්සුෝ වෙන් කරන දෙයක්. ශිෂ්ටාචාරය කියන එක මිනිස්සුෝ එක්කහු කරන දෙයක්. මිනිස්සුෝ එක්කහු කරලා තමන්ගේ ප්‍රශ්නේ ලිහන්ද තියෙනවා නම් අනුන්ටත් ඒ වගේම ප්‍රශ්න ලිහන්ද තියෙනවා නම් ඒ ප්‍රශ්නෙම ලිහන්ද තියෙනවා නම් අපිට එක්කහු වෙලා මේකට ක්‍රියා කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේ එක්කහු වීමෙන් ක්‍රියා කිරීම තමයි මේ ශිෂ්ටාචාරයේ තියෙන විශේෂ කාරණේ. ඒකෙන් තමයි මිත්‍රෝ හැදෙන්නේ. අපි ඉස්සර කාලේ වෙන සංස්කෘතියක කෙනෙක් දැකපු හැටියේ මේ සටනට ලෑස්ති වෙනවා. දැන් එහෙම නෙමෙයි. අපි එක්කෝ අතට අත දීලා යාළු වෙනවා, එහෙම නැත්නම් අත් දෙක මේ තියලා වැඳලා යාළු වෙනවා. එහෙම එක එක තමන්ගේ ශ්‍රීත් අනුව එහෙම යාළු වීමයි කරන්නේ. ඒක තමයි ශිෂ්ටාචාරය. එතකොට අනිත් අය ගැන කල්පනා කරලා මෛත්‍රී කරුණාව දියුණු කිරීම, මේක තමයි ශිෂ්ටාචාරය. ඒ වගේම මිනිස්සු දියුණු වෙනවා. දැන් ඉස්සින් ගියා නම් දැන් රටේක යන්න පටන් ගන්නවා. ලොකු රට ගන්න සල්ලි නැත්නම් අඩු ගානේ ඔය බයිසිකලයක් වාගේ, එහෙම නැත්නම් මෝටර් බයිසිකලයක් වාගේ, එහෙම නැත්නම් කාර් එකක් වාගේ ඔහොම මොකක් හරි වාහනයක් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට දියුණු වීම තමයි සංස්කෘතිය කියන්නේ. ඒ නිසා අපි මේ සංස්කෘතියයි ශිෂ්ටාචාරයයි අපි විශේෂයෙන් තේරුම් අරගෙන අපි මේ ශිෂ්ටාචාරය දියුණු කරන්නයි අපි උත්සාහ කරන්නේ. සංස්කෘතිය තිබුණාට කමක් නැහැ. නමුත් ඒ සංස්කෘතිය නිසා අපි අනිත් පුද්ගලයන්ගෙන් වෙන් වෙලා එහෙම නැත්නම් සටන් කිරීම පුරුදු කරගන්න හොඳ නැහැ. අපිටම පාඩුවක් ඒකෙන් වෙන්නේ. දැන් බටහිර ලෝකේ නම් දැන් මේ එක්සත් රාජධානිය කියලා එකක් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසියෙන් කියනවා යුනයිටඩ් ස්ටේට්ස් කියලා. එතනත් එක්සත් වීමක් තියෙනවා. ඒ වගේම දැන් මේ යුරෝපයේ රටවල් ඔක්කොම එකහු වෙන්න ගන්නු එක උත්සාහයක් තමයි මේ එකම සල්ලි ජාතිය පාවිච්චි කරන්න පටන් ගැනීම. ඒ වගේ මේ එකහු වීම තමයි බලන්නේ. වෙන් වෙලා යුද්ධ කරන්න පටන් ගැනීම තමයි වැරදි ක්‍රමය. නමුත් අද මේ ආසියාව පැත්තේ මේ මිනිස්සු දැන් අපි ඉන්දියාවේ වුණත් ලංකාවේ වුණත් වෙන වෙන ආසියා රටවල් වල ભેද ඇති කරගෙන සටන් කිරීමට තමයි පටන් ගත්තේ. ඒක වැරදි. මුගක් දුරට මේ සටන් කිරීම ඇති වෙන්නේ සංස්කෘතිය නිසා. උඹලා මේ එක සංස්කෘතියක් අපේ සංස්කෘතිය මේක නිසා අපි උඹලට විරුද්ධයි. ඉතින් ඒ තාලෙට කතා කරගෙන කළා ඒ විදිහට කල්පනා කරුවොත් ભેද ඇති වෙලා අපිම විනාශ වෙනවා, මරාගෙන මිලාස වෙනවා. කිසිම තේරුමක් නැතුව එක්කහු වෙලා ශිෂ්ටාචාරය දියුණු කිරීමයි අපිට කරන්න තියෙන්නේ. මේ ශිෂ්ටාචාරය මොකද මේ ඒ විදිහට ඉංග්‍රීසි කියනවා සිවිලිසේෂන්, කල්චර් සිවිලිසේෂන් කියන වචන දෙක ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට අපි ශිෂ්ට වීමෙන් දියුණු වෙන්න උත්සාහ කිරීම මිසක් සංස්කෘතිය කියන එක ආරක්ෂා කෙරුවට කමක් නැහැ ඓතිහාසික දෙයක් හැටියට. නමුත් මේ සංස්කෘතිය මුල් කරගෙන අපි ભેද ඇති කරගන්න විනාශ වෙන්නේ ඒක හොඳ දෙයක් හැටියට කවුරුවත් පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි මේ බුද්ධ ධර්මයේ කියන එක බෞද්ධ සංස්කෘතිය කියන එකත් වැරදි. බෞද්ධ මේක බෞද්ධ ශිෂ්ටාචාරයක් කියන්නේ. බෞද්ධ බුද්ධ ධර්මයේ කියන එක ශිෂ්ටාචාරයක් සංස්කෘතියක් නෙමෙයි. ඒ මොකද සංස්කෘතියක් කරගත්තු හැටියේ ભેද ඇති වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ දැන් බුද්ධ ධර්මයේ අදහන්න පටන් ගත්තොත් ඒ වගේම මහාන වෙලා ඒ භික්ෂු සංඝ පිරිසට ඇතුල් වුණොත් හරියට මේ නොයෙක් නොයෙක් ගංගාවල් ඇවදින් මහා සාගරයට වැටිලා එකම සාගරයක් වෙනවා වගේ අර සංස්කෘති වලින් බෙදිලා කුල මේ වලින් වෙන වෙන කුල වලින් ඇවදින් එකහුව වෙලා එකම සංඝ කියන පිරිසකට ඇතුල් වෙන. එතන කෙරුවෙම අර සංස්කෘතියෙන් වෙන් කිරීම. ඒ සංස්කෘතියෙන් වෙන් කිරීම කරලා ශිෂ්ටාචාරයේ තමයි දියුණු කෙරෙන්නේ. ඒ නිසා බුද්ධ ධර්මය කියන එක සංස්කෘතියක් නෙමෙයි ශිෂ්ටාචාරයක්. ඒ විදිහේ දැන් අද බුද්ධ ධර්මයත් බෙදිලා තියෙනවා. මහායාන, හීනයාන, නැත්නම් ථේරවාද, වජ්‍රයාන ওই විදිහේ කියලා බෙදිලා ඒවාම අන්ධව පිළි අරගෙන ඒකේම ඇලිලා ගැලිලා වාසය කරන්න පටන් ගන්නවා. වෙන බෞද්ධ ක්‍රමයක කෙනෙක් හම්බ වුණාම ටිකක් සැක සහිත තමයි ඒ පුද්ගලයා එක්ක කතා බහ කරන්නේ. ඉතින් ඒ වාගේ අපේ මේ බුද්ධ ධර්මය ගැන කතා කරුවත් එක්කෙනෙක් එක තාලයකට බුද්ධ ධර්මය ඉදිරිපත් කරනවා, අනිත් එක්කෙන තව තාලයකට බුද්ධ ධර්මය ඉදිරිපත් කරනවා, එතකොට ભેදයක් ඇති වෙනවා. එහෙම නැතුව අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය මොකද්ද, පණිවිඩය මොකද්ද කියලා ඒක තේරුම් ගන්නයි උත්සාහ කරන්න තියෙන්නේ. මේ ભેද ඇති කිරීම නැති කරන්න ඕනේ. අපේ වචනේ තියනවා ඒකත් මත් වෙන හැටියට මට තේරෙන හැටියට මේ වැරදි ක්‍රමයකට ඒක අපි තේරුම් ගන්න තියෙනවා. ඒ මොකද්ද වචනේ? මේ බුද්ධ ධර්මයේ කියන එක විභජ්‍යවාදයක්. මොකද්ද විභජ්‍ය කියලා කියන්නේ කියලා ඇහුවොත් මේ බෙදලා බැලීම කියලා. බෙදීම කියලා. නමුත් මට තේරෙන හැටියට විභජ්‍ය කියන එකේ තේරුම බෙදීම නෙමෙයි, ભેද නැතිවීම කියන එක. ભેද නැතිවීමෙන් තමයි අපට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේකට හොඳ උපමාවකින් බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ධර්මයේ තේරුම් කිරුවා. ඒ උපමාව තමයි එක රජ කෙනෙක් මේ සතුටු වෙන්න ක්‍රමයක් හැටියට තමයි නැත්තම් විහිළුවක් කරනවා වගේ එකක් තමයි මේ කිරුවේ. මොකද මේ ඇතෙක් ගෙන්නේව ඒ ඇතා ඒ රජුරෝ ඉදිරියට ගෙන්නලා ඉපදෙනකොට මේ ඉපදෙනකොටම අන්ධ වූ අන්ධයෝ කීප දෙනෙක් ගෙන්නේව ගෙන්නෝලා මේ අන්ධයාට අන්ධින්ද කීවා මේ ඇතා අල්ලලා ඇතා කොයි වාගේද කියලා කියන්න කියලා. එක අන්ධේ කකුල අල්ලලා කිව්වා ඇතා නිකන් ගහක් වාගේ කියලා. තව කෙනෙක් හොඬ අල්ලලා කිව්වා මේ ඇතා නිකන් මහා විශාල මේ නාගයෙක් වාගේ කියලා. කනාලලා කිව්වා ඇතා නිකන් මේ මේ කුල්ලක් වාගේ කියලා. වලිගේ අල්ලලා කිව්වා ඇතා නිකන් මේ පොස්සක් වාගේ කියලා. ඉතින් ඒ වාගේ මේ එක එක පිළිවෙලට ඇතා ගැන කතා කරලා, නමුත් ඒ අනිත් අන්ධයාගේ මේ ඇතා ගැන විස්තරය වෙනස්. ඉතින් ඒ අන්ධයෝ ටික ඊළඟට වාද කරන්න පටන් ගත්තා. වාද කරලා ගහ ගන්න පටන් ගත්තා. රජ්ජුරුව මේක දැකලා හිනා වෙන්න පටන් ගත්තා. අන්න ඒ වාගේ කියනවා මේ බුදුරජාණන් වහන්සේ තීරුම් කරලා දුන්නා මේ ලෝකේ එක එක පඬිවරු එක එක අදහස් ඉදිරිපත් කරනවා. ඒ අදහස් වෙනස් අදහස් ඉදිරිපත් කරන්නේ සත්‍ය කියලා. ඒ විදිහට ඉදිරිපත් කරලා ඊළඟට ભેද ඇති කරගෙන ගහ ගන්න යනවා. ගහ ගන්න විතරක් නෙමෙයි දැන් ආගම්ම සටන් ඇති කරගෙන මරා ගන්නත් යනවා. යුද්ධ කරන්න යනවා. මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකමක් හැටියට බුදුරජාන් වහන්සේ තේරුම් කරලා ඒ ભેද නැතිවීම තමයි විභජ්‍යවාදී කියන එක තේරුම් කියලා. අර ભેද ඇති වෙන එකක පැත්තක් විතරක් අල්ලගෙන මේ හිතන එකට තමයි ඒකාන්තවාදී කියලා. ඒ ඒකාන්තවාදයට විරුද්ධ එක තමයි විභජ්‍යවාදය. ભેද නැතිකම. ඒ කියන්නේ එක පැත්තක් ගන්න නැහැ. මුළු ඇතාම වටේට බලලා මේ ඇතා මෙහෙම මේ ඇතෙක් කියලා තේරුම් ගන්න. එක පැත්තකින් විතරක් බලලා ඒ පේන හැටියට ඇතා විස්තර කරුවොත් වැරදි. ඒ නිසා තමයි දවසක් එක්තරා සාක්කියෙක් දණ්ඩපාණී සාක්කිය දවසක් බුදුරජාණන් වහන්සේ මේ ගහක් යට ඉඳගෙන භාවනාවේ යෙදිලා ඉන්නවා. ඒ වෙලාවේ මේ දණ්ඩපාණී සාක්කිය මේ වයසක මිනිසෙක් මේ හැරමිටියෙකුත් අරගෙන ලොකුවට අමුතු ආඩම්බරයකින් ආව බුදුරජාන් වහන්සේ ළඟට ඇවිදින් හිටගෙනම එහෙම මේ නිහතමානීව වැඳලා පැත්තකට වෙලා ඉඳගත්තා නෙමෙයි, හිටගෙනම අරමිටියත් බස්තමත් අතේ තියාගෙන, මොකද මේ ඔය මේ පුද්ගලයාගේ දර්ශනය මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කීවා මගේ දර්ශනය මේ ලෝකේ ශ්‍රමණේකුටවත් බ්‍රාහ්මණේකුටවත් දේවියෙකුටවත් බ්‍රාහ්මණේකුටවත් මාරේකුටවත් කිසිම පුද්ගලයෙකුට විරුද්ධ ભેද ඇති කරගන්න නැතුව මේ හිතා ගැනීම තමයි මගේ දර්ශනය. ભેද නැතිකම ඒක තමයි විභජ්‍යවාදී කියන්නේ. ඒ ભેද නැතිකම තමයි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කිසි පැත්තක් ගන්නෙ නැහැ. ඒ පැත්තක් ගැනීමෙන් තමයි නමුත් අද ලංකාවේ වුණත් ඔය කීප දෙනෙක්ගෙන් ඇහුවොත් මොන පක්ෂයටද ඡන්දෙ එහෙම දෙන්නේ කියලා, ඉතින් පක්ෂයක් අල්ලගෙන කවුරු හරි ඉන්නේ. ඒ පක්ෂයක් අල්ල ගැනීමෙන්ම ભેද ඇති වෙන්නේ. අපේ රට දියුණු කරගන්න බැරි වෙලා තියෙන්නේ ඒ කාරණේ නිසායි. නිතරම පක්ෂ ඇති කරගෙන ભેද ඇති කරගෙන ගහගන්නලා මරාගෙන අන්තිමට රට විනාශ වෙනවා, සිංහල ජාතියත් විනාශ වෙනවා, තව ජාතියක් වලින් අල්ල ගන්නවා මේ රට. ඒ එහෙම වෙන්න පුළුවන් ඉදිරියට. ඒ නිසා අපි මේවා ගැන හිතලා නිතර අපි මේ ભેද නැති ධර්මය තේරුම් අරගෙන ඒ ධර්මයයි අපි අදහන්න ඕනේ. අපට කරුණාව, මෛත්‍රිය දියුණු කිරීම හැම ආගමකම කියනවා. නමුත් මේ විදිහ ભેද ඇති කරගත්තොත් ඒ කියමනාව පමණයි, ක්‍රියාව මෛත්‍රිය කරුණාව දියුණු කරන්න බැරුව යන. ඉතින් ඒ නිසා අපි මේ බුද්ධ ධර්මයේ හරි පිළිවෙලට තේරුම් අරන් ඒ අනුව ජීවත් වෙන්නයි උත්සාහ කරන්නේ. දැන් ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ ගෙන පණිවිඩය මොකද්ද කියන එක අපි හරියට අවබෝධ කරගන්න ඕන. අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ, ඒකත් උපමාවකින් කියලා තියෙනවා, හරියට මේ ගෙදරක් අපේ ගේ ගිනි ගන්නකොට ඒ ගිනි ගැනීම ගැන කල්පනා කරන්නේ නැතුව අපි සෙල්ලමක් පටන් ගන්න සෙල්ලම් කරනවා. කෙනෙක් ඇවිදින් කියනවා මේ ගේ ගිනි ගන්නවා, මේ ගින් එළියට යන්න ඕනේ. ආ මේ අපේ සෙල්ලමට බාධා කරන්න එපා, ආරයට යනවා, එළියට යනවා. මේ අපි මේ සෙල්ලමක් මේ කරන්නේ. ආන් ඒ වාගේ කතාවක් තමයි කරන්නේ. මේ බුදු ධර්මයේ අහන්නත් කැමති නැහැ සමහර අය. සමහර අය බුද්ධ ධර්මයේ මේ බණ කියනවා හැම කීලා කීවත් පැනලා දුවනවා. අන්න ඒ වාගේ තත්ත්වයක් අපට ඇති වෙලා තියෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ අපට විශේෂ පණිවිඩයක් ගෙනත් තියෙන. ඒ පණිවිඩය තමයි මේ මරණයෙන් මිදෙන හැටි. ඒ බුදුරජාණන් වහන්සේ බුදු වුණායින් පස්සේ ඉස්සරලාම ධර්ම දේශනා කරන්න අදහස් කරලා ධර්ම දේශනා කරන්න ඉදිරිපත් වෙනකොටම ගාථාවක් කීවා කියලා කියවෙනවා. ඒ ගාථාවෙන් කියන්නේ මේ මරණයෙන් මිදීම හොයාගත්තා. ඒ නිසා මම කියන දෙයට හුම් කන් දීලා මරණයෙන් මිදෙන්න කියන එකයි ඒ දුන්නු පණිවිඩය. ඒ නිසා මේ මරණයෙන් මිදෙන හැටි තමයි ඥානසේ හොයාගත්තේ. ඒක අපි තේරුම් ගන්න ඕන. මේ දුක කියලා කිව්වේ විශේෂයෙන්ම මේ මරණයට තමයි දුක කිව්වේ. ඒ නිසා තමයි අපි චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට මොකද්ද කියන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ, මේක තමයි දුකට ඉදිරිපත් කරන්නේ. ඉපදීම, මහලු වීම, ලෙඩ හැදීම, මරණ. ඒ එතනින් විශේෂයෙන්ම මෙතන පෙන්නන්නේ මරණය. ඒ කියන්නේ ඉපදිච්ච වෙලාවෙ ඉඳලා මරණය කරා තමයි ගමන් කරන්නේ. ඉපදිච්ච වෙලාවෙ ඉඳලා අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඉපදෙන එක බොහොම වේදනාව ඇති වෙනවා, ඒ නිසා තමයි ඒක දුක. එහෙම නැත්නම් ජරාවට පත් වුණාම බොහොම ඇඟපත කැක්කුම් ඇති වෙනවා, ඒ නිසා තමයි ඒක දුක. එහෙම නැත්නම් ලෙඩ හැදුනහම බොහොම ඇඟට අපහසුකම් දැනෙනවා, වේදනා ඇති වෙනවා, ඒක තමයි දුක. එහෙම නැත්නම් මැරෙනකොට ඒ මැරෙන වෙලාවේදී බොහොම වේදනා ඇති වුණා, ඒක තමයි දුක. එහෙම කතාවක් නෙමෙයි මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළේ. ඉපදුණු හැම කෙනෙක්ම කල් තියාම මැරුණේ නැත්නම් ජරාවට පත් වෙනවා. සමහර අය ජරාවට පත් වෙන්න ඉස්සෙල්ලා මැරෙනවා. අඩුම ගානේ ජරාවට පත් වෙලා ලෙඩ හැදිලා, හොඳ කරන්න බැරි ලෙඩ හැදිලා ඊට පස්සේ මැරෙනවා. ඉතින් ඉපදිච්ච වෙලාවේ ඉඳලා මරණය කරා තමයි ගමන් කරන්නේ. අන්න ඒකයි අපි තේරුම් ගන්න දුක හැටියට. එතකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා තේරුම් කිරුවෙත් ඒ දුක ඇති වුණාම ඒකේ පිළිවෙල තමයි මේ පින්නේ. දැන් විශේෂ කාරණයක් තමයි අද මේ ලෝකේ, නවීන ලෝකේ නිතර කියවන එකක් තියෙනවා ස්ට්‍රෙස් කියලා. ඒ ස්ට්‍රෙස් කියන එක ගැන ඔය ස්ට්‍රෙස් ගැන ඉස්සරලාම කතා කරපු පුද්ගලයා පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ මේ ස්ට්‍රෙස් කියන එක තේරුම් කරනවා. ඒ පුද්ගලයා මේ විද්‍යාඥෙක්, එවාගේම විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය කෙනෙක්. ඉතින් ඒ විදිහේ පුද්ගලෙක් මේ ඉදිරි කළේ මේ අදහස, විශේෂ අදහසක්. මේකට කියනවා ඉංග්‍රීසියෙන් විශේෂ වචනයක් පාවිච්චි කරලා තියෙනවා, ජෙනරල් ඇඩප්ටේෂන් සින්ඩ්‍රෝම් කියලා. එතනේ මේ තේරුම් කරන්නේ මේ ස්ට්‍රෙස් කියන එක මේ ලෝකේ සිද්ධ වෙන දේවල් නෙමෙයි. ලෝකේ සිද්ධ වෙන දෙයකට නෙමෙයි මේ ස්ට්‍රෙස් කියන්නේ. ඒ ලෝකේ යම් යම් දේවල් සිද්ධ වෙනකොට ඒ වෙලාවේ අපේ හිත විතරක් නෙමෙයි මුළු ශරීරයම කම්පණය වෙන්න පටන් ගන්න. ඒ කම්පණය තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ. දැන් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ ඔය මහා මංගල සූත්‍රයේ තේරුම් කරන්නේ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියලා. මේ ලෝක ධර්මේ, අට ලෝක ධර්මේ වෙනස් වෙනකොට අපේ හිත කම්පා නොවි, හිත චලනය වෙන්නේ නැතුව පවත්වා ගන්න පුළුවන් නම් ඒක තමයි විශේෂ ලොකුම මංගල කාරණය කියලා පෙන්නලා දුන්නේ. ඒකට තමයි නිවන කියලා කියන්නේ. නිර්වාණ කියන එකේ තේරුමත් ඒකයි. අද හුඟක් දෙනෙක් නිර්වාණ කියනකොට නිර් කියන්නේ දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් නොන් කියන වාගේ එක. වාණ කියන එක මොකක්ද කියන්නේ තේරුම් කරන්නේ අටුවාචාර්යවරු මේ වාණ කියන්නේ තණ්හාව කියලා. එහෙම තණ්හාව කියවට මේක හරියට තේරුම් ගන්නේ නැහැ. එහෙම නෙමෙයි. වාන කියන්නේ අපි සිංහල වචනයක් කියනවනේ වැනෙනවා කියලා. උලංගටත් අපි කියනවා වායෝ කියලා. ඒ වාතේ කියලා කියනවනේ. ඒ වැනීම සෙලවීම ඒකටයි වාන කිව්වේ. නිර්වාණ කියන්නේ මේ හිත හෙලවෙන්නේ නැතුව නිශ්චලව තියා ගැනීම තමයි නිර්වාණ. ඊට වැඩි දෙයක් නැහැ නිර්වාණ. දැන් ලෝභ ద్వේෂ මෝහ නැතිවීම කියන්නේ ඒ හිතේ හෙලවීම නැතිවීම. ලෝභය කියන්නේ හිතේ හෙලවීම. දෝෂය කියන්නේ හිතේ හෙලවීම. මෝහය කියන්නේ හිතේ හෙලවීම. ඒ හිත හෙලවීම නැතිවීම තමයි නිවන කියන්නේ. එතකොට අපේ හිත නිශ්චලව තියාගන්න පුළුවන් නම් ඒක තව විදිහකට බුදුරජාණන් වහන්සේ කියනවා අකුප්පා චේතෝ විමුක්ති කියලා. අකුප්පා කිව්වේ කෝප නැති. කෝප කියන්නේ හෙළවීම. අකුප්පා චේතෝ විමුක්ති. හිත මිදෙනවා. හිත හෙළවීමෙන් මිදීම කියන එක ඒ නිර්වාණය ගැනයි ඒ කියුවේ. අකුප්පා චේතෝ විමුක්ති. එනිසා ඒකට අපි පාවිච්චි කරන ඉංග්‍රීසි වචනය තමයි ට්‍රැන්කුවිලිටි ඔෆ් මයින්ඩ්. ට්‍රැන්කුවිලිටි කියන එක. ඒ ට්‍රැන්කුවිලිටි එක දැන් අද ඔය හිතට ප්‍රශ්න ඇති වෙනකොට සමහර විට ඒ වෛද්‍යවරු දෙනවා ට්‍රැන්කුලයිසර්ස් කියලා බේස් වර්ග. එතනත් හිතේ නිශ්චලකම ඇති කරන්නයි ඒ බේත පාවිච්චි කරන්නේ. ඉතින් ඒ බේත් වලින්ම මේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නිර්වාණය කියන එක. නමුත් తాවකාලිකව තර්මකට හිතේ නිශ්චලතාවයක් ඇති කරගන්න පුළුවන් ට්‍රැන්කියුලයිසර්ස් කියන බේත් පාවිච්චි කරලා. නමුත් ඒකට පුරුදු වුණොත් ඒකිනුත් කරදර සිද්ධ වෙන්න පුළුවන් දිගටම ගන්න ගියොත්. නමුත් විශේෂයෙන්ම අපි නිර්වාණය කියන්නේ ඒකයි. ඉතින් ඒ විදිහට අපේ හිත නිශ්චල කර ගැනීම තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියන වචනයෙන් පෙන්නන්නේ. හිතත් ශරීරයත් කැළඹීම එළවීම තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ. ඒක ඒ ස්ට්‍රෙස් කියන ගැන කතා කරනකොට ජෙනරල් ඇඩප්ටේෂන් සින්ඩ්‍රෝම් කියලා මේ එකක් පෙන්නලා දුන්නා. ඒ ඇන්ඩ් සෙලි කියන ඒ පඬිවරය, ඒ පොත ලියා පඬිවරය ඉස්සරලාම ස්ට්‍රෙස් ගැන කතා කරපු පඬිවරය තමයි ඒ ඇන්ඩ් සෙලි කියන්නේ. ඉතින් මේ පොතේ මෙයා පෙරුම් කරන ජෙනරල් ඇඩප්ටේෂන් සින්ඩ්‍රෝම් කියන එක විස්තර කරලා ඒ විස්තර කිරීමේදී කොටස් තුනකට බෙදෙනවා. එක කොටසක් තමයි එලාම් රියක්ෂන් කියන්නේ. එලාම් රියක්ෂන් කියන්නේ මේ හදිසියේ හරියට මේ සීනුවක් වදිනවා වගේ අපිට මොකක් හරි කලබලයක් ඇති වුනහම සීනුවක් ගන්නවා වගේ. දැන් ඔය පන්සල් වල තියෙන ගන්ටාර, ඒ ගන්ටාරේ මේ පන්සලේ හාමුදුරුවන්ට කරදරයක් මොකක් හරි වෙනහම ගන්ටාර ගහනවා. එතකොට මොන ගමේ මිනිස්සු දුවගෙන එනවා මේ හාමුදුරන්ට මොකක්ද තියෙන කරදරේ කියලා බලන්න. අන්න ඒ වාගේ ඒකත් එලාම් එකක්. එලාම් කියලා කියන්නේ අර දැන් හොරෙක් පැනපුවාම ඒක අල්ලන්න එලාම් පාවිච්චි කරනවා කියලා දැන් කියනවනේ. ඒ වාගේ ඒ සද්දයක් පිට කරනවා. එතකොට අනිත් ආයක දැනගන්න පුළුවන් මේ හොරෙක් පැනලා කියලා. එතකොට දුවගෙන ඇවිදින් හොරා අල්ලගෙන, එහෙම නැත්නම් එලාම් එක වදිනකොට හොරා පැනලා දුවනවා. ඉතින් අන්න ඒ වාගේ එකක් තමයි මේ එලාම් රියක්ෂන් කියන එක ඇති වෙනවා. එහෙම ඇති වුණාම ඒ කියන්නේ ඒ වෙලාවේදී දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි කෙනෙක් මැරෙනවා අපේ පවුලේ කෙනෙක් මැරෙනවා මැරුණාම මොකද්ද කරන්නේ අඬනවා වැළපෙනවා ඒ අඬීම වැළපීම තමයි එලාම් රියැක්ෂන් අන්න ඒ අඬීම වැළපීම ඊට පස්සේ තවත් දුක් වෙනවා නම් ඒ කියන්නේ දැන් මෙතන මලකඳ ගෙදර ඇතුලේ තියාගෙන මේ මේ අඬ අඬ වැළපෙමි ඉන්නවා ඊට පස්සේ මලකඳ අරගෙන ගිහින් භූමි දානය කෙරුවත් ඊට පස්සේ මේවා හිත හිතා වැළපෙනවා නම් මේ පුද්ගලයාට කණ්ඩත් නෑ මේ වැඩක් කරගන්නත් බැරුව එහෙම ශෝකයෙන් ඉඳ ගිහින් මුළු ශරීරේටම ලෙඩක් හැදුනා වගේ තත්වයකට වහින්. ඒ කියන්නේ ශරීරයේ ඇතුළෙම මේ ශරීරයේ තියෙන එක එක මේ තැන් හරියට ක්‍රියා කරන්නේ නැතුව රෝගී තත්වයකට වැටෙනවා. ඒකට මේ ඉංග්‍රීසියෙන් කියනවා stage of resistance කියලා. ඒ කියන්නේ අර වෙච්ච සිද්ධිය පිළිගන්න කැමති නැතුව තමයි මේ වැළපීම එතන ඒ තත්ත්වේ වැටිලා තියෙන්නේ. අර වෙච්ච සිද්ධිය තමයි මරණය. ඒ මරණය පිළිගන්න කැමති නැහැ. මේක ස්වභාව ධර්මයේ සිද්ධ වෙන දෙයක් මරණයම කියන එක. නමුත් ඒක අඬලා වැළපිලා දුක් වෙමින් ඉන්නවා නම් ඒක හිතේ විතරක් නෙවෙයි කරදරය ඇති වෙන්නේ මුළු ශරීරයටම කරදරයක් වෙනවා. ශරීරේ රෝගී තත්වයකට පැමිණෙනවා. ඒක තමයි stage of resistance කියලා කියන්නේ. ඊළඟට තවත් මේක මේ නවතින්න නැතුව ඒ තත්වයේ දිගටම ගියොත් stage of exhaustion කියනවා. exhaustion කියපුවාම මුළු ශරීරේටම විශාල වෙහෙසක් දැනිලා අන්තිමට මේ ශරීරේ මැරෙන්නත් පුළුවන් මරණයටපත් වෙන්නත් පුළුවන් ඒ විදිහට ඒ අවස්ථා තුනක් පෙන්නනවා මේක අපි මේ ඒක දිහා බලාගෙන අපේ මේ බුද්ධ ධර්මයේ දිහා බැලුවා බුදුරජාණන් වහන්සේ මේ කාරණය තමයි කීවේ. ශෝක පරිදේව. ශෝක පරිදේව කීවේ අර එලාම් රියක්ෂන් කියාපු කාරණේ. ශෝකයත් හඬ වැළපෙන තත්වයක්. ඒක තමයි ශෝක පරිදේව. ශෝක කීවේ දුක ඇතිවීම ශෝකය. පරිදේව කීවේ වැළපීම ඊළඟට දුක්ඛ දෝමනස්ස කියනවා දුක්ඛ කියන්නේ ශාරීරික දුක දෝමනස්ස කියන්නේ මානසික දුක ඒ ශාරීරික දුක කියන්නේ ලෙඩ හැදිලා දැන් ශරීරයට ලෙඩ හැදිලා ඒ වගේම මනසටත් ලෙඩ එතකොට ඒ ශරීරයටත් ලෙඩ හැදිලා මනසටත් ලෙඩ හැදීම තමයි දුක්ඛ දෝමනස්ස කියන්නේ. ඒ තත්ත්වය තමයි ඒ stage of resistance කියලා අර මේ පඬිවරයා කිව්වේ. stage of resistance එක තමයි එතන වෙන්නේ. ඊළඟට මොකද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. උපායාස කියලා කිව්වේ stage of exhaustion කියපේක ඒ උපායාසයෙන් තමයි සම්පූර්ණ වෙහෙස ඇති වෙලා අන්තිමට මැරිලා යන්නත් බලන්න ඒ විද්‍යාඥයාගේ පරිේශණයෙන් හොයාගත්තු දේ මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කටත් ඉස්සරලා කියාපු දේ හරියටම ගැලපෙනවා ඉතින් මේ විදිය දෙයක් තමයි මේ දුක කියන එක බුදුරජාන් වහන්සේ පෙන්නලා දුන්නේ. දැන් අද මීට වඩා අපට තේරුම් කරන්න වෙලාව මදි. අපි තවදුරට අපේ කතා මාලාවක් තියෙනවා. ඒ කතා අටක් තියෙනවා මේ පළවෙනි කතාව. ඒ නිසා මෙතනින් පස්සේ අපි ප්‍රශ්න අහන්න අවස්ථාවක් ඇති කරනවා. තව පැයක් තියෙනවා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා තව දුරට මං සිටියෙන් කියනවා අපි මේ කතා කළේ විශේෂයෙන්ම දුක ගැන. ඒ දුක කියන එකට මම දැන් ඉංග්‍රීසියෙන් කියමනාවක් හදලා තියෙනවා, insecurity of life කියන. ඒ insecurity of life කියන්නේ මේ ආසාව නෙමෙයි, මේ ආරක්ෂාව නැතිකම. අපට ආරක්ෂාවක් නැතිකම තමයි තියෙන්නේ. දැන් පොඩි ළමයෙකුට ආසාව නැතිකම වාගේ කරදරයක් ඇති වුණොත් එතනේ අම්මා ගාවට නැත්තම් තාත්තා ගාවට. ඒ අම්මා තාත්තා තමයි ආරක්ෂා කරන්න ඉන්නේ මේ ලදරුවාට. නමුත් වැඩිහිටියෙක් වුණාම, මේ ළමයා ලොකු වෙලා වැඩිහිටියෙක් වුණාම, ඉලන්දාරියෙක් වෙලා හොඳට ඇඟපත ශක්තිය ඇවදී එහෙම වුණාම, කරදරයක් වුණාම අම්මා තාත්තා ගාවට ගියාට හරියන්නේ නැහැ. අම්මා තාත්තා දැන් වයසට ගිහින්, අනිත් එක අම්මා තාත්තා තමාගෙම මේ ආරක්ෂාවක් නැතුව ඉන්න පුද්ගලෝ කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඉස්සරලනම් හිතුවා අපේ තාත්තා තමයි බොහොම ශක්තිමත් පුරුෂයා, තාත්තට ඕන එකක් කරන්න පුළුවන්, අම්මටත් ඕන එකක් කරන්න පුළුවන් කියලා දුවගෙන ගියා. නමුත් දැන් තේරෙනවා අම්මා තාත්තත් මං වාගේම දුර්වල පුද්ගලෝ. එතකොට කවුරු ගාවටද දුවන්නේ? ඒ වෙලාවට තමයි දෙවිවරු පස්සේ ගමන් කරන්න පටන් ගන්න. අපේ ලංකාවෙත් ඔය දෙවිවරු ඉන්නවා හුඟක්. එහෙම ආරක්ෂාවට දුවන දෙවිවරු ඒ තමයි කතරගම දෙවියෝ, විෂ්ණු දෙවියෝ, ඔය වාගේ යුරුපන් යනවා. ඒ අමාරුවක් වෙච්ච වෙලාවේ වෙනම කරන්න දෙයක් නැහැ. තව යන තැනක් තමයි ඉස්පිතාලට ගිහින් දොස්තර මහත්තයෙක් හොයාගෙන යනවා. ඒ දොස්තර මහත්තයාට හොඳ කරන්න බැරි ලෙඩක් ආවොත් දෙවියෝ පස්සේ තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි මේ දේව විශ්වාසයේ මේ ලෝකෙට ඇති වුණ ওই කාරණේ නිසායි. ඒ නිසා මේ දේව විශ්වාසයේ ඇති වුණේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒක අපි ඒකට විරුද්ධ වෙලා ගියාට ඇති වැඩක් නැහැ. අපි මේ තර්කානුකූලව කල්පනා කරලා තර්ක ඉදිරිපත් කරලා මේක වැරදි කිව්වට ඇති වැඩක් නැහැ. තර්කානුකූලව කරන දෙයක් නෙමෙයි මේක. මේක අපේ තියෙන බය, ශෝකය විනාශ කරලා දාන්න ගන්න උත්සාහය. ඉතින් ඒ නිසා ඒ දේව විශ්වාසය කියන එක කියනවා කියලා ඒක නරක දෙයක් හැටියට අපි ගන්න හොඳ නැහැ. අනිත් ආගම් වල තියෙනවා එහෙම. නමුත් අපේ බුද්ධ ධර්මයේ තියෙන්නේ වෙන විදිහක. මොකද දේව විශ්වාසයෙන් අපි හොයන්නේ බලයක්, බල වන්දනාවක්. අන්න ඒකයි අපේ වෙනස. නමුත් බුද්ධ ධර්මයේ තියෙන්නේ ගුණ වන්දනාවක්, නුවණ වන්දනාවක්. ගුණ නුවණ කියන දෙක බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කිරීමෙන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බලය අරගෙන අපේ ආසාවල් ඉෂ්ට කිරීම නෙමෙයි. අපි කරන්න හදන්නේ බුදුරජාණන් වහන්සේගේ නුවණත් ගුණයත් පාවිච්චි කරලා අපේ ආසාවල් නැති කරන්න ගන්න උත්සාහය. ආසාවල් ඉෂ්ට කරන්න ගන්න උත්සාහයක් නෙමෙයි, ආසාවල් නැති කිරීම තමයි. ඒ නිසා තමයි ධම්මපදයේ ගාථාවක් තියෙන්නේ, බාහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය සජ්ජිත. මනුෂ්‍යෝ බය වුණාම ගස්ගල් පර්වත හොයාගෙන යනවා. එහෙම නැත්නම් ඔය මේ පූජා භූමි අල්ලි අර මේ පන්සල් හොයාගෙන යනවා. එහෙම නැත්නම් ඔය දිව්‍යරුන්ගේ රූප හොයාගෙන ගිහින් ඒවට වන්දනා කරනවා. ඉතින් ඒ වාගේ වන්දනා කිරීම කරන්නේ මිනිස්සු බය වෙලා මේ තියෙන කරදරවල වලින් මිදෙන්න. අර පැනලා දුවනවා, ළමයා පැනලා දුවනවා වගේ අම්මා තාත්තා කාවට. ඉතින් ඊළඟට කියනවා නේතං සරණං කීමං නේතං සරණ මුත්තමං නේතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ පිහිට හොයාගෙන යෑම මේ සරණ නියම සරණක් නෙවෙයි. මේ සරණ මේ උතුම් සරණ නෙමෙයි. මේ සරණ හොයාගෙන ගියොත් සියලු දුකෙන් මිදෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඊළඟට කියනවා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නේ සරණ ගියොත් චතුරාර්ය සත්‍ය කියන සත්‍ය හතරක් අවබෝධ කරගන්නවා. මොකද්ද? දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛංච අතික්කම අරියං අට්ඨංගිකං මග්ගං දුක්ඛූප සමගා. දුකත් දුකට හේතුවත් දුක නැතිවීමත් දුක නැතිවීමට මාර්ගයක් කියන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අවබෝධ කිරීමෙන් ඒ දුකෙන් මිදෙනවා. ඒතං සරණං කීමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මා ගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේක තමයි උතුම් සරණය. මේ සරණයෙන් තමයි නියම පිහිට ලැබෙන්නේ. මේ සරණේ මේ සරණ ගියොත් සියලු සංසාර දුකින්ම මිදෙනවා කියන එකයි ඒ බුදුන් වහන්සේ ගාථාවෙන් පෙන්නලා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන ඒ බුද්ධ ධර්මයෙන් අපි ප්‍රයෝජන අරගෙන අපේ තියෙන මේ භය මරණ භය මේ ජීවිතයේ තියෙන ඒ භය නැති කරගෙන අපට පුළුවන් මේ දුකෙන් මිදෙන්න. මේ කාරණේ හිතට අරගෙන අපි තිරුවන් සරණ යන්න කියලා මම සීළු සත්වීන්දම මම කියලා දෙනවා. මෙතනින් අපි මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඊළඟට ඔය සියලු දිනාටම අහගෙන ඉන්න සියලු දිනාටම ප්‍රශ්න අහන්න පුළුවන්. මම පුළුවන් හැටියට මං ඒවට පිළිතුරු දෙනවා. සියලු දිනාටම තිරුවන් සරණින් සියලු සංසාර දුකින් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවුරුත් අහගෙන ඉන්නවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවද?
ඔය කතා කරන්නේ. ඈ? ඇහෙනවද?
ඔව් දැන් ඇහෙනවා. හොඳයි. මේ සිසිර මේ ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට ඉතින් ප්‍රශ්න මම මේ නගන්න අවස්ථාවක් තිබුණා තියෙන්නේ. මම ස්වාමීන් වහන්සේ මේ තව ප්‍රශ්නයක් මතුවෙනවා. අපි තව දුරට දේශනය පොඩ්ඩක් කරගෙන යමුද?
එහෙමයි. බයිකින් දේශනේ තව දුරට ගෙනියන්න පුළුවන්. ඉතින්
බොහොම ඉතාමත් විශාල සංඛ්‍යාවක් ඇත්තෙම දැනට සම්බන්ධ වෙලා ඉන්නවා. මම දැනගම යන ප්‍රශ්න මතුවෙන්න තියෙනවා කිසිලං
ඒ ධර්මයේ මේ සිත් තේරුණා නෑ.
එනවද? එනවද? ඉතාම හොඳින් පවත්වාගෙන ගියා. ඉතින් අර අනෙක් අයට තවස්තාවක් දුන්න නිසා මම මේ සිහිපත් කළේ. දැන් ඔබගේ ධර්ම දේශනාව සිහිපත් කරලා දැන් දේව වන්දනාව. ඉතින් දැන් දෙයන් ළඟට කෙනෙක් යන්නේ ඒක බල වන්දනාවක් හැටියට. එතකොට බුදුන් ළඟට කෙනෙක් එන්නේ ගුණ වන්දනාවට. එතකොට අපිට බල වන්දනාවක්, ඒ කියන්නේ බලයක් අපිට අරගෙන එහෙම නැත්නම් බලයේ වන්දනාවක් හැදේ ගන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන් සද්දා පංච බල ගත්තාම සද්දා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. ඒ ගැන ප්‍රබෝධ පොඩ්ඩක් තේපත් කරනවා නම් හොඳයි. ඒ කියන්නේ බලය හොයාගෙන අපි වෙන තැනකට යනකොට අපි ළඟම වන්දනා කරන්න බලයක් තියෙනවා. ඒක පිළිබඳව තේපත් කරනවා නම් හොඳයි. දරුවන් සම්මත.
ඒක හොඳ අදහසක් කිව්වේ. දැන් ඇත්ත වශයෙන් අපි මේ ගුණ වන්දනාවත් නුවණ වන්දනාවත් කියලා ඒ දෙක බල හැටියට ඒක දිහා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒ බලයෙන් කරන දෙයට වඩා බලවත් ක්‍රමයකින්, සාර්ථක ක්‍රමයකින් අපට ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ගුණිනුත් නොවනිනුත්. ඉතින් ඒ කාරණේ තමයි එතනින් කියවෙන්නේ. ඒ කියන්නේ ඒ බල කියන එක අපි බුදුරජාන් වහන්සේ බල කියන වචනේත් එතෙන්ට පාවිච්චි කරුවා තමයි. ඒ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, අඥා කියන ඒවා බල හැටියට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නමුත් ඒවා ඇත්ත වශයෙන් බැලුවොත් ඒවා ගුණයක් නුවණක් තමයි එතන තියෙන්නේ. ඒ ගුණ නුවණ කියන එක බලයක් හැටියට හිතාගෙන අපි ඒක බලවන්දනාවක් හැටියට මේ කරන්න පුළුවන්. නමුත් ඒක අපි බලයක් හැටියටම හිතන එකේ තියෙන වැරද්දක් හැටියට තේන්නේ. අපි මේ බලය භාවිතා කරන්නේ අපි බලය වන්දනාව නැත්තම් බලයේ උසස්කමට සලකලා අපි බලය හොයන්නේ මොන කාරණයකටද? අපි සාමාන්‍ය බලය හොයන්නේ අපේ ආසාවල් ඉෂ්ට කිරීම. දැන් අපි දේශපාලනයට ගිහින් දේශපාලකේ ළඟට ගිහින් එක්ක සල්ලි දීලා එහෙම නැත්තම් ලොකු ඉල්ලීමක් කරලා ඉල්ලනවා නම් අපේ ආසාව ලිස්ට් කිරීමටයි ඒ උත්සාහ කරන්නේ. ඒ වගේම අපි යුද්ධ කරලා මේ මරලා බලයක් ගන්න හදනවා නම් ඒත් අපේ ආසාව ලිස්ට් කිරීමටයි ඒ කරන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපේ ආසාවල් ඉෂ්ට කිරීම නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. මේ ආසාවල් ඉෂ්ට කරන්න යෑමෙන් අපට දුක තමයි ඇති වෙන්නේ. ඒ නිසා අපේ දුකෙන් මිදෙන්න නම් අපේ ආසාව ඇති වුණාම ඒ ආසාව නැති කරන්න උත්සාහ කරන්න ඕනේ. තරහක් ඇති වුණාම තරහව නැති කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වාගේ අපේ මේ හිත පිරිසුදු කිරීමෙන් තමයි අපේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන එකයි ඒකයි. ඒක විශේෂ කාරණයක්. ඒ මොකද දැන් අපේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මම ඉතින් ඒක ගැන තව විස්තර කරන්න ගියේ නැහැ. අපි ඉදිරියට ඒවා ගැන විස්තර කරනවා. නමුත් මේ අවස්ථාවේදී මම ඒක ගැන බොහෝම කෙටියෙන් දිංගක් කියනවා. අපේ මේ අන්ධ භක්තියෙන් කරන වැඩක් නෙමෙයි මේ අපේ මේ බුද්ධ ධර්මයේ ඇදහිීම කියන එක. දැන් අන්ධ භක්තියෙන් මේ වාගේ කරනකොට තමයි අපට මේ බලය උවමනා වෙන්නේ. මොකද අපි කිසිම දෙයක් දන්නේ නැහැ, අපට නුවණක් නැහැ, අපට ගුණෙත් නැහැ. ඉතින් බලය පාස්සේ තමයි ගමන් කරන්නේ. ඒ මොකද බලයෙන් පුළුවන් අපට අපේ ප්‍රශ්න විසඳන්න කියලා. නමුත් මේ අපේ නුවණින් ප්‍රශ්න විසඳනවා නම් නුවණින් අපි කරන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ මොකද්ද? මේ ප්‍රශ්නට හේතුව මොකද්ද? මේ ප්‍රශ්නේ නැති වෙනවා කියන්නේ කොහොමද? ඒ ප්‍රශ්නේ නැතිකරන්න මේ අපි මොකද්ද කරන්න ඕනේ? අන්න ඒ වාගේ නුවණින් මේක දිහා බලලා ඒ ප්‍රශ්නේ විසඳන්න යෑම තමයි නුවණ මේ ගුණයක් හැටියට සැලකන්නේ. එතකොට දැන් ඔය මේ අපි කවියක් තියෙනවා, ගුණ නැන බෙලෙන් යුතු උතුමය යුතු පුතුමය ඉතා ගරු කියලා. එතන ගුණ නුවණ කියන දෙක උසස් කොට සැලකීමක් එතන තියෙන්නේ, අගේ කිරීමක් තියෙන්නේ ගුණයත් නුවණත්. ඒ ගුණ නුවණ කියන දෙකෙන් තමයි අපට නියම සාර්ථක ප්‍රශ්න විසඳීමක් ඇති වෙන්නේ. නිකම්ම බලය හොයාගෙන ගියොත් නුවණක් නැතුව ගුණයකුත් නැතුව බලය හොයාගෙන ගිහින් මේ ප්‍රශ්න සිද්ධෙන්නේ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ කාරණේ නිසායි මම විශේෂයෙන් මේ ගුණ නුවණ ගැන කතා කරුවේ. බලය මේ අපි මේ අතාරින්න කතා කළේ ඒකයි. මොකද වෙන ආගම් වල කිසිම එකක් මේ නුවණක් පස්සේ නෙමෙයි යන්නේ. නමුත් ඒ ආගම් මේ කර්තෘවරු එක හදලා තිනවා බලය, දිව්‍යයන්ගේ බලය තිබුණාට ඒ බලය අනුව වැඩ කෙරුවොත් මේ ගුණවත්කමකුත් එනවා. ඒ මොකද දිව්‍යයන් වහන්සේ නීති පනවලා තිනවා. ඒ දිව්‍යයන් වහන්සේගේ බලය ගන්ඳ නම් ඒ නීති අනුගමනය කරන්න ඕනේ. ඒ නීති අනුගමනය කරපුවාම තමයි බලය ලැබෙන්නේ. එතකොට නීති අනුගමනය කරන්න පටන් ගන්නවා. නීති අනුගමනය පටන් ගන්න ගුණවත්කමකුත් ඇති වෙනවා. අන්න ඒ විදිහට ඒ ආගම් හැදිලා තියෙනවා. නමුත් අපි මේක හරියට තේරුම් ගත්තොත් අපට නියම සහනය ලැබෙන්නේ නුවණෙනුත් ගුණෙනුත්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලිව අපට තේරුම් කරලා දුන්නේ. ගුණ නුවණ දියුණු කිරීම, ඒ වාගේම ගුණ නුවණ වන්දනාව කියන්නේ අගය කිරීම. අපි යම් කිසි කෙනෙකුට වඳිනවා නම් ඒ වඳින්නේ අගය කිරීමක් නිසා. අපි ඒ පුද්ගලයා හරි ඒ දෙය හරි අගය කරනවා කියලා ප්‍රකාශ කිරීමක් තමයි මේ වන්දනාව. ඉතින් ඒ නිසා තමයි අපි වඳිනකොට මොනවද අපි කියන්නේ? සාදු සාදු සාදු. සාදු කියන්නේ මොකද්ද? හොඳයි කියන එක. හොඳයි හොඳයි කියන එකයි සාදු කියන්නේ. ඒ කියන්නේ ඒක ගුණවත්කම ගැන කතා කරන. ඒ ගුණවත්කම ගැන තමයි අපි මේ කියලා වඳින්නේ. එතකොට බුදුරජාණන්සේට වඳිනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවා නම් ඒ බුද්ධත්වයේ ලැබීම උසස්ම ගුණය කියලා අපි තේරුම් ගැනීම. ඒ වාගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය උසස්ම මේ ධර්මයක්, ඒකෙන් අපේ ප්‍රශ්න විසඳෙනවා කියන එකයි ඒකේ තියෙන ගුණවත්කමයි. ඒ වාගේම සංඝ කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ දිගට පවත්වාගෙන යන්නේ සංඝය. ඒ සංඝ කියපුවාම නිකම් මේ ආමුදුරවරු මේ හරියට හැසිරෙන්නේ නැති කිච්ච බැන බැන හිටියොත් එතන මේ මේ ඒ සංඝ මේ වැඳීමක් නෙවෙයි එතන කරන්නේ. මම ඔය නිතර කියන කටවත් තමයි අද බොහොම ලේසියෙන් මේක කියන්න පුළුවන්. මොකද මේ අද තියෙනවා මේ මේ එස්කලේටර් කියලා එකක් තියෙනවා. මේ දියුණු රටවල් වල නම් ඒක අපි නිතර දකින්න තියෙන එකක්. මේ පඩි පෙළ ගමන් කරන උඩට ඒ පටිල ගමන් කරන පඩිපෙළ ඒ විදිහට ඒක උඩට යනවන ඒකේ පුද්ගලකන ඉන්නවන අත්හැම පටියේ ඉන්න පුද්ගලයත් කොහොම හරි යන. ඒ නිසා අපි සංඛ්‍යා මන්ත්‍රණයක් නරත්ත හැසිරෙනවා කියලා අපි දැක්කොත් සංඛ්‍යාත්‍යන් රක්මන් සර්ජමෙන් වැඩග දොස්කීම නෙමෙයි කරන්න තියෙන්නේ. අපි ඒක දිහා බලලා කියන්නේ මෙහෙම කෙනෙකුටත් පුළුවන් නම් රහත් තත්වයකට යන්න. එහෙමනම් මම ඊට වැඩිය හොඳ කෙනෙක්නේ. එහෙමනම් මට පුළුවන් නේ යන්න රහත් වෙන්න. මටත් පුළුවන් නේ කියලා තමන්ට ධෛර්යයක් අරගෙන තමන්ුත් ඒ පාරේ යන්න ගමන් කරන්න උත්සාහ කරන්න ඕනේ. අන්න එහෙමයි. නමුත් ඒ නරකට හැසිරෙන පුද්ගලයාත් කවදා හරි දියුණු වෙලා ගිහින් හොඳ පුද්ගලෙක් වෙනවා. අන්න ඒ නිසා මෙතන අපට අවශ්‍ය කරන්නේ උඩට යමින්ද මේ ඉන්නේ උඩට යන්නේ නැතුව ඉන්නවාද කියන එකයි බලන්න ඕනේ. සංඝයා කියලා එතන ගිහින් සිවුරු පොරවන ඒ සංඝ පිරිවලට ඒ සංඝ පිරිසට ඇතුල් වෙලා වැඩ කරනවා නම් තරක වැඩ කෙරුවත් ඒ පුද්ගලයා කවදා හරි හොඳ තැනක යැවෙන පුද්ගලයෙක් කියලා අපි සතුටු වෙන්න ඕනේ. මෙහෙම කෙනෙකුටත් පුළුවන් නම් උසස් තත්වයකට එන්න, එහෙනම් මටත් පුළුවන් කියලා තමන්ටත් ධෛර්යයක් ගන්න ඕනේ. ඒ විදිහටයි අපි සංඝයා ගැන හිතන්න ඕනේ. එතකොට අපි සංඝයා ගැන විශේෂයෙන් හිතනකොට හිතන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අද ලෝකේ පවතින්නේ මේ සංඝයා නිසා. ඒ වාගේම ඉදිරියට ලෝකයට ගෙනියනවා නම් ඒ ගෙනියන්නේ සංඝය. ඒ නිසා මේ සංඝ කියන මේ සංඝ සරණ දියුණු කිරීම අපට අවශ්‍ය දෙයක්. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නේ අපි වැඳුම් පිඳුම් කරලා ඒ සංඝයාට ආධාර කරලා ඒ බුද්ධ ධර්මයේ ලෝකේ පවතිනද සලස්වන එක ලොකු දෙයක්. අඩුම ගානේ ඒ සිවුර පොරවගෙන වෙන දේවල් කරන්නේ නැතුව ඒ ධර්මයවත් ලෝකයට බෙදලා දෙනවනම් ඒක ලොකු සේවයක්. ඒ නිසා අපි සංඝයාට දොස් කියන්න පුරුදු වෙන්න හොඳ නැහැ. ඒ අපේ හිත නරක කරගන්නවා. ඒ වාගේම මේ ඒ සංඝයාටත් ඒක නරකක් සිද්ධ වෙනවා. මොකද අපි නරක දේවල් කියන්න පටන් ගත්තොත් සංඝයාට අනිත් ආගම් වල අයත් බුද්ධ ධර්මය ගැන කලකිරෙනවා. ඉතින් බුද්ධ ධර්මය ගැන කලකිරෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන කලකිරෙනවා. ඉතින් අන්න ඒ වාගේ අපි එහෙම සිද්ධි ඇති කරන්නේ නැතුව දැන් අපි තව කිරෙන වැඩක් තමයි හුඟක් ඔය පිටරටවල් වල පන්සල් වල මේ දායකයම දෙකට බෙදිලා මේ ලොකු ගැටන ඇති කරගන්නවා. ඒ වාගේම සංඝයාගේ දොස් මේ ලෝකෙට හැමතැනටම කියලා ඒ සංඝයා කරගන්න හදන උත්සාහයටකටත් බාධාවක් කරනවා. මොකද සංඝයා ගිහින් ඉන්නේ මේ බුද්ධ ධර්මයේ බෙදලා දෙන්න ලෝකෙට. නමුත් මෙතන සිංහල බෞද්ධයෝම ඉඳලා මේ ඒ සංඝයාට දොස් කියන්න පටන් ගත්තොත් ලෝකේ ඉන්න අනිත් මිනිස්සුත් දොස් කියන්න පටන් ගන්නවා. ඒකකොට බුද්ධ ධර්මයටත් දොස් කියන්න පටන් ගන්න. මේ බෞද්ධයෝ මෙහෙම જાතියක්. ඒකෙන් බෞද්ධකම අපට ඕනේ නැහැ. අකිලා ඒ මිනිස්සු ඒක අතහරින්නේ. අර කරන්න ගිය වැඩේ අනිත් පැත්තට හැරෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි නිතර එහෙම සංඝයාට දොස් කියලා මේ බුද්ධ ශාසනයටම දොස් කීමක් කරන්නේ නැතුව, ඒකත් ලොකු පාපයක්, කමණ්ඩම කරගන්න ලොකු විශාල පාපයක්. ඒ වාගේ පව් කරන්නේ නැතුව අපි නිතරම සංඝයාට ගෞරව කරලා, ඒ වාගේම ධර්මයට ගරු කරලා, බුදුරජාණන් වහන්සේට ගරු කරලා, ඒ විදිහට අපි තමන් බුද්ධ ශාසනයේ මේ කෙනෙක් හැටියට ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට අපි උත්සාහ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒක කෙරෙන්නේ අපේ නියම தത്വයට බුද්ධ ධර්මයේ තේරුම් ගත්තොත්. නියම தത്വයට බුද්ධ ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් තමයි ඔහොම සිද්ධි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ශාසනය දියුණු කරන්න උත්සාහ කරනවා මිසක් ශාසනය පිරිහීමට උත්සාහ කරන්නේ නැතුව අපි වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මීට වඩා මං කියන්න අවශ්‍ය නැහැ. දැන් අපි පෑ භාගයකටත් කිට්ටු වුණා. ඉතින් ඒ නිසා තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කවුරුවත් ඉන්නවද? එහෙමනම් ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අවසන් කරන්නද? හා? මොකද්ද?
ඇහෙනවද?
ඔව්.
මම ධම්මරත්න කතා කරේ.
ඔව්.
හම්බුනේ ප්‍රශ්න අහන්න මම හිතන්නේ මගේ කලින් ප්‍රශ්නෙත් නම් ඉතින් ඒක ඔබ වහන්සේ ඒ ආශ්‍රිතයෙන් ධර්ම දේශනාව කරගෙන ගියා. ඉතින් චිත්‍ර මහත්මයා මතක් කළා වගේ කෙනෙක් ප්‍රශ්නයක් නැගෙන තෙක් ධර්ම දේශනාව දෙකටම පවත්වාගෙන යනවා නම් හොඳයි. ඊළඟට දැන් තව බොහෝ දෙනෙක් දැන් කියන මිනිස්සු දැන් අපි ධර්ම දේශනාව දුක කියන එක පිළිබඳව නේද? එතකොට දුක කියලා එක හැම කෙනෙක්ම මම හිතන්නේ හිතාගෙන ඉන්නේ ශරීරයයි ඊළඟට ශරීරයේ වටපිටාවේ තියෙන බාහිර වස්තුන් එක්ක.
ඔව් ඔව් ඔව්.
ඉතින් ඒක ඊට වඩා මේකට ගැඹුරු කාරණයක්. ඒ කියන්නේ සිතුවිලිත් එක්ක විඥානය තුල පදිනා වූ සිතුවිලි වල එහෙම නැත්නම් අපි රූප වේදනා සංඥා සංකාර චේතනා සංගතත් එහෙම රූපේ විතරක් නෙමෙයි අනිත් දේවල් තුලත් සංස්කාර තුල විඥානයන් තුල අනිත්‍ය දුක්ඛ තත්ත්වයන් තියෙනවා. ඒකත් දුකට හේතුවක්. ඊළඟට සමහර අවස්ථාවන් වලදී සැපය කියන්නේ සමහරලාට ඒ සැපය කියලා කියන්නේ తాවකාලික දෙයක්. ඒ తాවකාලික දේ නිමා වුණාට පස්සේ පොඩි සැපයකට පස්සේ ඇතිවෙන නැවත දුකක්. ඒක අද මාතෘකාවට අදාළ නිසා සැපය තුළ තියෙන දුක පිළිබඳව සිහිපත් කරලා ධර්ම දේශනාව පවත්වාගෙන යනවා නම් හොඳයි කියන එකයි මගේ අදහස. තෙරුවන් සරණයි. කෙනෙක් සම්බන්ධ නැති.
ඔව්, ඉතින් ඒකත් මේ හොඳයි. මම දැන් අත්ත වශයෙන් මේ දුක ගැන කරන්න තියෙන කතාව කොටස් දෙකකට බෙදලා දවස් දෙකයි මම මේ දාලා තියෙන්නේ. එතකොට තව දුරටත් අපි දුක ගැන ඊළඟ කතාවේ කරනවා. ඉතින් මේ සමහර අංශ මම කතා නොකර හිටියේ ඒකයි. නමුත් දැන් ඔය පෙන්නලා දුන්න කාරණය ගැනත් මම වචන ටිකක් මේ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම සැප දුකක් හැටියට බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ මොකද සුඛ වේදනාව නැත්නම් ඒ සැප කියන එක හැම සැපක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසා තමයි සැප දුකක් වෙන්නේ. අනිත්‍ය කියලා කියන්නේ හැම සැපක්ම ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇති වෙනවා නැති වෙලා ඇති වුණාන් පස්සේ ඒකෙන් සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේම ඒක නැති වෙනකොට දුකක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අනිත්‍ය වූ සැප පස්සේ ගමන් කෙරුවොත් අපට දුක තමයි ඇති වෙන්න පටන් ගන්න. ඒ මොකද ඒ සැප ඒ ලැබෙන සැප එක්තරා ප්‍රමාණයක් නම් දුක ලැබෙනකොට ඊට වඩා බොහෝම විශාල ප්‍රමාණයකට දුක ඇති වෙනවා. ඒ සැප විඳපු සැපට වඩා විශාල දුකක්. ඒක අපි උදාහරණයක් ගැන කතා කරනවා නම් යම් කිසි ප්‍රේම සම්බන්ධයක් ඇති වුණොත් ඒ ප්‍රේම සම්බන්ධ වෙලාවේදී ඒ දෙන්න බොහොම සතුටෙන් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ටික කාලයකදී ඒ ප්‍රේම සම්බන්ධය කැඩිලා යනවා. කැඩිලා ගියාම ඒ විඳින දුක කොච්චර අමාරු දුකක්ද කිව්වොත් සමහර අය දිවි නසා ගන්නවා. ඒකෙන් අපට තේරෙනවා දිවි නසා ගන්න තත්වයකට බහින්නේ ඒ විශාලකම, දුකේ තියෙන විශාලකම නිසා. අර විඳපු සැපට වඩා විශාල ප්‍රමාණයකින් විශාල වෙච්ච දෙයක් තමයි දුක. ඉතින් ඒ නිසා සැප කියන එකත් දුකක් හැටියට බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ඒකයි. ඉතින් ඒ නිසා අපි සැපත් දුකක් හැටියට බුදුරජාන් වහන්සේ දැක්කා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි හුඟක් දෙනෙක් සාමාන්‍ය ප්‍රත්‍යඥයෝ හුඟක් දෙනෙක් හිතන්නේ මේ දුක කියලා කියන්නේ දුක් වේදනාවට. ඒ කියන්නේ ඇඟට මේ තුවාලයක් හැදුනොත් එහෙ නැත්නම් උලක් ඇනුනොත් ඒ වාගේ නිකන් බොහෝම දුක් කරදරයක් ඇති වෙනව නම් ඒක තමයි දුක කියලා. ඒ වාගේම හිතට මොනවා හරි කරදරයක් ඇති වුණත් ඒකත් දුකක් කියලා හිතනවා. එතකොට ඒවා ඔක්කොම දුක් වේදනා. නමුත් සැප කියනකොට උගත් දෙන්නේ හිතන්නේ මේ හොඳ සතුටුදායක වින්දනයක්, ඇහින් දකින්න ලස්සන දෙයක් තියෙනවා, කනෙන් ඇහෙන මිහිරි ශබ්දයක් තියෙනවා, නාහයට දැනෙන හොඳ සුවඳක් තියෙනවා, දිවට දැනෙන හොඳ රසක් තියෙනවා, ශරීරයට දැනෙන හොඳ ස්පර්ශයක් තියෙනවා, මේක තමයි සැප කියලා හිතනවා. නමුත් ඒකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ සැප කිව්වේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. දුක කියලා කිව්වේ සැපට තියෙන ආසාව, දුකට තියෙන අකමැත්ත. සැපට තියෙන ආසාවත් දුකට තියෙන අකමැත්තත් තමයි නියම දුක. එතකොට ඒ සැපට තියෙන ආසාව නැතිකම, ඒ වාගේම දුකට තියෙන අකමැත්ත නැතිකම තමයි සැප කියන්නේ හැටියට බුදුරජාන් වහන්සේ තීරුම් කෙරුවේ. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නපු දුක සාමාන්‍ය මිනිස්සු හිතන දුක නෙවෙයි. ඒ වාගේම බුදුරජාන් වහන්සේ පෙන්නන සැප සාමාන්‍ය මිනිස්සු හිතන සැප නෙවෙයි. අන්න ඒක අපි තේරුම් ගත්තොත් මේ බුද්ධ ධර්මයේ හරියට තේරුම් ගත්ත වෙනවා. ඒකත් හොඳ කාරණයක් මං ඉදිරිපත් කිරුවේ. ඉතින් ප්‍රශ්න අහන්න වෙලාව තියෙනවා. ඉතින් තව හොඳ ප්‍රශ්න කවුරු හරි ඇරුවොත් හොඳයි, උත්තර දෙන්න පුළුවන්. ඔය විශාල සෙනඟක් අහගෙන ඉන්නවා කියලා ඔයාගේ මට පේන්නේ නෑ මේ. එහෙම නැත්නම් මේ මම කියපු දේවල් හුඟක් තේරෙන්න ඇති. ඒ නිසා ඉතින් අහන්න ප්‍රශ්නයක් නෑ. එහෙම වෙන්න ඇති. ඉතින් කොහොම හරි තව විනාඩි කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා.
මේ උන්නාන්සේ නැවතත් ආරාධනා කරනවා. ඉතින් මේ හාමුදුරුවන් සමග මේක ඉවරන්න කංගෙන යන්න කියලා. මොකද ඇත්තටම විශාල සංඛ්‍යාවක් මේක අහගෙන ඉන්නවා.
ඒක තමයි මම දැන් මම හාමුදුරුවන් සිහිපත් කරන්නම් කියලා හිතේ. නමුත් මම ඉතින් මම සම්බන්ධනක ඔතන කියලා මම කල්පනා කරේ කෙනෙක් සම්බන්ධනකම් හිතේ කියලා. තව කෙනෙකුට අවස්ථාව දෙන්න අපේ හාමුදුරනේ ධර්ම දේශනා දිගටම පවත්වාගෙන යන මේ කාල වේලාවත් මම තව පොඩි කාරණයක් සිහිපත් කරන්න ඔබ වහන්සේගේ විස්තර කරන්න මම ඒ අවශ්‍ය කාරණේ පැහැදිලි කරන්න. එහෙම හොඳ නේද හොඳනේ
ඔව් මොකද්ද
දැන් අතන නමනේ දැන් මේ හැමෝම බණ අහන්නේ මේ හැමදේම කරන්නේ එතකොට දැන් මේ දුක කියන එක නැති කරලා දුක නැති තැනට යන්නනේ එතකොට ඒකට ඔබ වහන්සේ ධර්ම දේශනා පුරාම දේශනා කළේ ඇත්තටම මන අවබෝධයක් මේ පිළිබඳව තියෙන්න ඕන කියලාද
ඔව්
ඔව් ඒ මන අවබෝධය තියෙනවා නම් සතර පිළිබඳව මන අවබෝධය තියෙනවා නම් මම හිතන්නේ ඇත්තම ඒක තමයි නිවන කියලා කියන්නේ ඊළඟට සංස්කාර පිළිබඳව නියම අවබෝධයක් තියෙනවා නම් ඒක තමයි ඇත්ත නිවන ලබාගෙන මාර්ගය ඉතින් ඒකට පස්සෙම චිතයකට පත් කරගන්නේ නැතිනම් එතන අපිට යන්න පුළුවන්කමකුත් නැහැ ඒ නිසා තමයි අපි හැමදේටම අර කලින් ඔබ වහන්සේ සිහිපත් කළා වගේ අපි බය වෙන්නේ ඉතින් මේක ඇත්තටම අපි මේ ඒගොඩ වෙනකොට සමහරු මේ ඒගොඩ වෙන්න හදනවා මේ මහා සාගරය සතර කියන මේ වටිනා සමුද්‍රය විශාල සාගරය ඒගොඩ වෙන්න හදනවා සමහරු ඔරුවෙන් ඒ කියන්නේ පොඩි දැනුමක් එක්ක එතකොට ඒ ඔරුවෙන් ඒගොඩ වෙන්න හදනකොට මම නිකන් උදාහරණයක් වශයෙන් කිව්වේ එතකොට ඔරුවෙන් ඒගොඩ වෙන්න හදන මේ සාගරයේ මිනිස්සු රටේට තියෙන රැල්ලයි හුළඟයි එනකොට බය වෙනවා මොකද ඔරුව ශක්තිමත් නැති නිසා ඒවට මුහුණ දෙන්නේ හැබැයි සමහර තව කොටසක් ඉන්නවා මනාව සිත සත්‍යමත් කරගෙන හොඳට අවබෝධයක් ඇති කරගෙන නැවක් බවට පත් කරගෙන ඉන්න හිත ඕන දෙයකට මුහුණ දෙන්න. ඒ නැවතුන සිටින පුද්ගලයන් ඒ කියන්නේ මන අවබෝධයක යුක්තව මේ ජීවත් වෙන අය වටින් එන අර රැල්ල කැලිවල බුලන් වලට බය වෙන්නේ නැහැ මොකද එයා දන්නවා එයා ඉන්නේ සත්‍යමත් තැනක කියලා. ඉතින් ඒ නිසා ඒ ඇයට ප්‍රධාන වශයෙන්ම ඔබ වහන්සේ ධර්ම දේශනා පුරාම සිහිපත් කළ කාරණය නැවත වතාවක් තේරුම් ගැනීම හරි වටිනවා. අර්ථවත් ඒ කියන්නේ මනාව වටහාගත් සතර පිළිබඳව ලෝකයේ පිළිබඳව මනාව වටහාගත් සිතක් ඇති කර ගැනීම. මොකද මේ ලෝකේ පවතින්නේ නැති වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චිත්තේන නියති ලෝකෝ චිත්තේන පයිකස්සති. ඒතර ලෝකයේ පවත්වාගේ ඉදිරියට යන්නේ සිත එතකොට ලෝකේ නතර කරන්න සිත ඒ නිසා ඔබ වහන්සේ කාරණය නැවත නැවත ප්‍රශ්නයක් නැහැ සිහිපත් කරන්න නැවත නැවත ඒක මිනිස්සුම හිතන හරි ආසාවෙන් අහගෙන ඉන්නවා ඒ නිසා මනා සිත පවත්වා ගන්න මේ ඔබ වහන්සේගේ මාතෘකාව කොයිතරම් දුරට ඉවහල් වෙනවද කියන එක මේ ඉදිරි තව තන්නේ තව විනාඩි 20ක් විතර වගේ තියෙනවා ඒ කාලෙ විත් පැහැදිලි කරගන්නා ධර්ම දේශනාව පවත්වාගෙන යන්න
දැන් ඔය කියාපු කාරණය ඉදිරියට කියන්න තියෙන ආරණයක්. ඒ මොකද අපි දුක ගැන කතා කරනවා මිසක් දුකට හේතුව ගැන අපි දැන් කතා කරන්න ගියේ නැහැ. දුක නැති කරන හැටි ගැන කතා කරන්න ගියේ නැහැ. ඒ දුක නැති ඒ වාගේ දුක නැතිවීමට මාර්ගය ගැන කතා කරන්න ගියෙත් නැහැ. දුක කියන එක ලොකුවට හිතට වැටෙන්න ඕන. ඒකයි මම මේ උත්සාහ කරන්නේ දුක කියන එක හරියට හිතට වැටෙන්න සලස්සන්. ඉතින් දුක කියන එක තේරුම් ගැනීමයි දැන් විශේෂයෙන්ම කරන්න තියෙන්නේ. මොකද දැන් අනිස්සරේ තියෙන කතාවෙත් මං කරන්නේ දුක ගැන විතරයි. ඊළඟ තුන්වෙනි කතාවේදී තමයි දුකට හේතුව ගැන කතා කරන්නේ. ඒ නිසා මේ දුක ගැන තව දුරටත් අපි මේක ගැන හරියට හිතන්න ඕනේ. දැන් මේ දුක්ඛ සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන කැලල ගැන කතා කරනවා. ඒ වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන කැලල ගැන කතා කරනවා. විශේෂයෙන් ඊළඟට අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ චේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා කියනවා. ඒ වාගේම යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං. මෙතන විශේෂයෙන් ඒකල්ලේ තේරුම් කරන්නේ මේ මෙන්න මේ විදිහටයි. දැන් ඉස්සෙල්ලා අපි තේරුම් කෙරුවේ ජාති ජරා ව්‍යාධි මරණ කියන කෑල්ල. එතන විශේෂයෙන්ම තේරුම් කරන්නේ අනිත්‍ය කියන අනිත්‍ය කියන කාරණේ. ඒ කියන්නේ මේ ජීවිතය කියන එක නිත්‍ය දෙයක් නෙවෙයි අනිත්‍ය දෙයක්. ඒ කියන්නේ එකට විදියටම පවත්වන දෙයක් නෙවෙයි. ඉස්සරලා ඉපදෙනවා, ඊට පස්සේ ලොකු වෙනවා ළමයෙක් හැටියට, ඊළඟට තරුණ සත්වයකට එනවා, ඊට පස්සේ එතන ඉඳලා ජරාවට පත් වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික දිරන්න පටන් ගන්නවා ශරීරේ. එහෙම දිරලා ගිහින් අන්තිමට ලෙඩ හැදෙනවා. මේ නවත් මේ හොඳ කරන්න බැරි ලෙඩ. ඒ ලෙඩ හැදුනෙන් පස්සේ අන්තිමට මැරෙනවා. ඒ විදිහේ මේ වෙනස් වෙවි පවතින මේ රැල්ලක් උඩට ගිහින් පල්ලහැට වැටෙනවා වගේ. එහෙම නැත්නම් බෝලයක් අරන් අපි උඩට විසිකිරුවොත් අපිට පේනවා උඩට යනවා, නමුත් අන්තිමට පල්ලහැට වැටෙන්නේ. ඉතින් ඒ වාගේ මේ තත්වයක් තමයි මේ ජීවිතය කියන එක. ඉතින් ඒක තමයි අනිත්‍යතාවය, ජීවිතයේ අනිත්‍යතාවය. දැන් ඔය මේ මම මේ ස්කයිප් තියෙන මේකේ මම දාලා තියෙනවා මේ මගේ පින්තූරෙකුයි, එතනම තියෙනවා කියමනාව. ඒ කියමනාව තියෙන්නේ මේ මේ ජීවිතය කියන එක අවස්ථා කීපයකින් තියෙන්නේ. ඒ කියන්නේ ඉපදුණු හැටියේ ලදරුවා, ඊළඟට වැඩිගෙන යන දරුවා, ඒ වගේම තරුණ තත්වයට ආපු තරුණ පුරුෂයා නැත්නම් ස්ත්‍රී, ඒ වගේම වයසට ගිය මහලු පුරුෂයෙක් නැත්නම් ස්ත්‍රියක්, ඒ ඊට පස්සේ මලකඳ. එතකොට මේවට තමයි මම කියලා කියන්නේ. නමුත් අපි මම කියලා මේ කීවට මේ අපේ හිතේ ඇඳිලා තියෙන මම නෙමෙයි මේ ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ. මොකද මම කොච්චර නාකි වුණත් මම හිතාගෙන ඉන්නේ මං තරුණේ කියලා. එතකොට මගේ හිතේ ඇඳිලා තියෙන මං ගැන තියෙන රූපේ අර මේ ඇත්තටම පේන්න තියෙන රූපේ නෙමෙයි. දැන් චිත්‍රයක් මේ කැමරාවකින් පින්තූරයක් ගත්තොත් ඒ පින්තූර දිහාම මේ මමද, මේ අයියෝ මේ වගේ වෙන්න බෑනේ, මම මීට වැඩිය හොඳ පෙනුමක් තියෙනවානේ එහෙමයි හිතන්නේ. ඉතින් ඒක ගැන තමන්ම කලකිරෙනවා තමන්ගේම පින්තූර දිහා බලලා. ඉතින් ඒ වාගේ මොකද අර හිතේ තියෙන පින්තූරේ වෙන එකක්. එතකොට කොයි එකනටද අපි මේ මම කියන්නේ? අර හිතේ තියෙන පින්තූරේටද, මේ අනිත් මිනිස්සුන්ට පේන්න තියෙන පින්තූරේද, මොකේදද මේ මම කියන්නේ? අන්තිමට බලාපුවම මම කියන්න දෙයක්වත් මෙතන නැහැ. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේ මම කියන එක මේ නැති වෙනවා. ඒක හරියට තේරුම් ගත්තොත් මේ අනිත්‍ය වූ ලෝකයේ අනිත්‍ය වූ මේ තත්වයක් මේ තමයි මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන එකෙන් පෙන්නන්නේ. ඊළඟට ශෝක පරිදේව දුක්ඛ දමනස්ස කියනකොට අර දුක ගැනයි මේ කතා කරන්නේ, විශේෂයෙන්ම දුක ගැන. ඒ දුකෙත් අර අවස්ථා තුනක් මං කිව්වේ. මේ ශෝක පරිදේව කියන්නේ එක අවස්ථාවක්, ඊට වැඩිය දියුණු අවස්ථාවක් තමයි දුක්ඛ දෝමනස්ස කියන්නේ. ඊටත් වැඩිය දියුණු අවස්ථාවක් තමයි උපායාස කියන්නේ. ඉතින් ඒ විදිහට ඊළඟට මේ පියේ විප්පයෝගෝ දුක්ඛෝ අපියේ සම්පයෝගෝ දුක්ඛෝ කියන එක එතන අර අනිත්‍යතාවයෙන් දුක ඇති වෙන හැටි එතන පෙන්වන්නේ. ඒ මොකද ප්‍රිය දේ ඉස්සලා අප්‍රිය දේ එක්කහු වීම දුකක්. ඒ කියන්නේ දැන් අපි එතනත් අප්‍රිය දේ කියන එක තේරුම් ගන්න පුළුවන් අපේ ආසාවල් තියෙන්නේ මේ තරුණ වීමට. තරුණව ඉඳයි අපි ආසා කරන්නේ. මහලු වීමට අපි කැමති නැහැ. ඒ නිසා මහලු වීම අපට මේ එක්කහු වෙන්න එනකොට අපි ඒකට අකමැති. ඒ අකමැති දේට මෝන දෙන්න තියෙන දුක තමයි අපිෙහි සම්පයෝගෝ දුක්ඛෝ කියන්නේ. ඒ වගේම තරුණ භාවයේ නැති වෙනගෙන යනවා කියන එක දකින්න එක ඒකත් දුකක්. එතකොට තරුණ භාවයේ නැති වෙනගෙන යන එක දුකක්. ඒක තමයි පිහි සම්පයෝගෝ දුක්. අර අප්‍රිය දේ සමග එක්වීම දුකක්, ප්‍රිය දේ වෙන්වීම දුකක්. ඊළඟට යම් පිච්ච නලබති කියේ මොකද්ද? අපි ආශා කරන දේ ලැබෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ දැන් අපි ආශා කරන්නේ තරුණ භාවයේ නිතරම පවත්වා ගන්න. ඒක අපට ලැබෙන්නේ නැහැ. එකයි ඒ අනිත්‍ය වූ ලෝකෙක නිත්‍යතාවේ අපි ආශා කරනවා. නමුත් ඒක ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි ලැබෙන දේ මේ ආශා කරන දේ ලැබෙන කියන දුක. ඒ කියන්නේ අපේ ක්‍රමයට මිදෙන්න බෑ. ආශාව ඉෂ්ට කරන්න යෑමෙන් මිදෙන්න බෑ. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන වචනේ පාවිච්චි කරේ. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කීවේ මේ එතෙන් කියනවා නම් මේ පංචපාදානස්කන්ධය තමයි. මේ පංචපාදානස්කන්ධය කියන එක නම් තේරුම් කිරීම මේ අවස්ථාවේදී බාරගත්තොත් ඒක ටිකක් දික් වෙනවා. ඒ නිසා පංචපාදානස්කන්ධේ මම තේරුම් කරන්න පටන් ගන්න නෑ. නමුත් මේ පංචපාදානස්කන්ධය කියන එක මේ මුළු ලෝකෙම ඇත්ත තමයි. එතන මේ පෙන්න මේ පංචපාදන ඛණ්ඩයෙන් තමයි මේ පුද්ගලයා ඇදිලා තියෙන්නේ කියන කතාව වැරදි කියලායි මම තේරුම් අරන් තියෙන්නේ. ඒ පංචපාදන ඛණ්ඩයෙන් තමයි පුද්ගලයා හැදුනේ කියලා ඒකේ extra ඇත්තක් තියෙනවා. නමුත් අපි සාමාන්‍ය ඉතින් පිළිවෙල නෙමෙයි. ඒ කියන්නේ අපි හිතන්නේ දැන් gadol එකහු කරලා බිත්තියක් හදනවා නම් එතන gadol කැට පහක් තියෙනවා නම් ඒ gadol කැට පහෙන් අපි බිත්තියක් හරි කණුවක් හරි මොකක් හරි හදනවා නම් ඒ වාගේ හැදීමක් හැටියටයි සාමාන්‍ය පුද්ගලයා තේරුම් අරන් තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි මේ පංච උපාදාන ස්කන්ධය. ඒක මම තේරුම් කරන්නේ නැහැ මේ අවස්ථාවේදී. පසුව ඒක ගැන තීරුම් කරනවා. ඉතින් අද විශේෂයෙන්ම දුක ගැන කියන්න පටන් ගත්තාම ඒ ගැඹුරු ක්‍රමයකට දුක ගැන කියන හැටි තමයි ඒ පංච පාදන සංදා දුක්ඛ. ඒකට අයිති වෙනවා පටිච්ච සමුප්පාදය. ඒ පටිච්ච සමුප්පාදයත් මම තීරුම් කරන ක්‍රමේ ටිකක් වෙනස්. ඔය සම්ප්‍රදාය තීරුම් කරන ක්‍රමේ නෙවෙයි. ඉතින් ඒක අපි වෙන අවස්ථාවකදී ඒක ගැන කතා කරන්න පුළුවන්. ඉතින් තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දැන් අවස්ථාව තියෙන තව සුළු කාලය ඉදිරිපත් වෙලා තියෙන තව මිනිත්තු 9ක් විතර තියෙන විනාඩි. ඒ නිසා මේ විනාඩි 9 ගත වෙන්න ඉස්සරලා තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
ස්වාමීන් වහන්සේ මේ කොහොමද දැන් කිව්වා ටිකට කලින් දැන් ලබන සතියේ තියෙන දේශනයේ දුක ගැන කතා කරනවා කියලා. ඉතින් ඒක ගැන පොඩි හැඳින්වීමක් කළා. ඉතිරි දේශනමාලාව ගැන කෙටියෙන් වචන කීපයක් කියන්න පුළුවන්ද? එතකොට අපේ මේ මේකට සහභාගී වෙන පින්වතුන්ට ඒගොල්ලන්ගේ ඒකට සහභාගී වීම සැලසුම් කරගන්න ලේසි වෙන්න.
ඕ ඉතින් මේක දැන් ඇත්ත වශයෙන් මේ එන මේ සතියේ කරන කතාවේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දුක කියන එක මේ භවය සම්බන්ධ වෙලා තියෙන භවය කියන එක සම්බන්ධ වෙලා. නමුත් ඒ භවය කියන එක අද මේ තේරුම් කරන ක්‍රමේ වැරදි කියලායි මම කියන්න යන්නේ. ඉතින් ඒක කියපුවාම උඟක් දෙනෙක් සමහරට විරුද්ධව කතා කරන්න පුළුවන්. එතකොට හොඳයි ඒක මේ මේ වැඩිපුර මේ සාකච්ඡාවට භාජනය වෙනවා. ඉතින් නමුත් අපි ඒක හෙටට දාමු ඒ කතාව. නමුත් ඒ දුක ගැනම තමයි අනිස්සරේට ඒ මේ කතා කරන්න වෙන්නේ. නමුත් මේ දැන් චතුරාර්ය සත්‍ය ගැනයි මම මේ කතා කරන්නේ. මේ මේ කතා පිළේම දුක්ඛ සත්‍යට මේ කතා දෙකක් තියෙනවා. ඒ වාගේම සමුදය සත්‍යයට කතා දෙකක් තියෙනවා. නිරෝධ සත්‍ය ගැන කතා කරනකොට කතා දෙකක් තියෙනවා. ඒ වාගේම මාර්ග සත්‍ය ගැන කතා කරනකොට කතා දෙකක් තියෙනවා. ඉතින් ඒ විදිහටයි මේ කතා පෙළ හැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද මේ ආරම්භ කිරීමේ කතාවක් විශේෂයෙන්ම කෙරුවේ ඒ කතාවේදී දුක ගැන තමයි දැන් අද කතා කරලේ. නමුත් මේ දුක ගැනම කතා කරන්න තියෙන තව අංශයක් තියෙනවා. ඒක හරියට මේ කැමරාවකින් පින්තූරයක් ගන්නවා නම් යම් කිසි අපි කියමු බෝලයක් පින්තූර ගත්තොත් ඒ බෝලේ එක පැත්තක් ගැන විතරයි අපි දැන් මේ සැරේ කතා කරන්නේ. ඊළඟ සැරේ ඒ බෝලේ අනිත් පැත්ත ගැන කතා කරනවා. ඉතින් අන්න ඒ වාගේ මේ 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 වෙන වෙන අංශ ගැන කතා කිරීමක් තමයි මෙතන තියෙන්නේ. මොකද මේ දුක ගැන මේ සාමාන්‍ය මිනිස්සුෝ දන්න තත්වයට වෙනස් තත්වයක් ගැන ඉදිරිපත් කිරීමක් කරන්නේ. ඉතින් ඒකට ભેද ඇති වෙන්නත් පුළුවන්. සමහර අය මම කියන එකට එකඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හැම එකඟ වුණේ නැත්නම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න ඇහිීමට මම උත්තර පිළිතුරු දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සාකච්ඡාවක් හැටියට ඒක හොඳට මේ කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහටයි මම අදහස තියෙන්නේ දැන් මේ කතා පෙළේ. ඉතින් තව විනාඩි 4ක් විතර ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් තව මොනවා හරි කියන්න තියෙනවා නම් දැන් කියන්න අවස්ථාවයි.
අවින්නාසේම නම් ප්‍රශ්න නැති පාටයි පේන්නේ අපි.
ඒක තමයි. කමක් නැහැ. එහෙමනම් දැන් අපි මෙතනින් අවසන් කරමු නේද?
හොඳයි. හොඳයි.
එහෙමනම් අද දැන් මේ ධර්ම දේශනාවට සවන් දුන්න පින්වතුන් මේ ධර්ම දේශනාවට සවන් දීමෙන් බුද්ධ ධර්මය ගැන කල්පනා කරන්න පටන් ගත්තා. ඒ කල්පනා කිරීමෙන් හිත පිරිසුදු වීමක්. ඒ හිත පිරිසුදු වීමෙන් ඥානය පිරිසුදු වෙනවා. ඒ ඥානය පිරිසුදු වීමෙන් විශාල කුසලයක් ඇති කරගත්තා. ඒ සියලු කුසල් අපේ බෞද්ධ සිරිත ඒ කුසල් ඇති කරගත්තාම ඒ කුසල් අනුන්ට බෙදලා දෙනවා. ඒ විදිහට අපි බෙදලා දීමක් කරමු. ඒ වගේම මේ අපේ මියගිය ඥාතීන් සිටිනානම්, ඒ වගේම වෙන හිතමිත්‍රෝ සිටිනානම්, දෙවිවරු සිටිනානම්, අපි ආරක්ෂා කරන දෙවිවරු කියලා අපි හිතාගෙන ඉන්න දෙවිවරු ඉන්නවානම්, ඒ සියලු දෙනාටම, ඒ වගේම සියලු සත්වයින්ටම යම් කිසි ක්‍රමයකින් අනුමෝදන් වෙන්න පුළුවන්කමක් තියෙනවානම්, ඒ සියලු සත්වයොත්, ඒ සියලු ඥාතීනොත්, සියලු මිත්‍රයොත්, සියලු දෙවිවරුත්, සියලු සත්වයොත් මේ පින් අනුමෝදන් වේවා කියලා හිතාගෙන අපි ඉමේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා තුන්සරයක් කියලා අපි පින් අනුමෝදන් කරමු. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. එත්තාවතාචම්හි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම සීල් මේ රැස් කරගත්තා වූ සීල් කුසල් වල බලයෙන් මේ සීලු දෙනාටම මේ සීල් සංසාර දුකින් මිදී අමා මහ නිවන් ලබා ගන්න පුළුවන් වේවා කියලා සාදුකාරයක් දීලා සාදු සාදු සාදු. මම ගාථාව කියනවා, මේ සීලු දිනාටම සිතක් ශාන්තියක් වේවා, ආයුරාරෝග්‍ය ආදී සම්පත් සැලසීවා. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවීන දාසිති. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවීන සදාසුත්ති බව. භාවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවීන සදාසුත්ති භවන්තු තේ.
සාදු සාදු. වහන්සේට බොහොම පිං. අපි වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. වහන්සේට දිගාශිරිපත් කරනවා. සබසමානිත් වහන්සේගේ ධර්මදේශනා අහන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම අද උතුරින් සමු ගන්නවා. සාදු සාදු.
මට මේ දැන් යන්න තියෙනවා. ඒක තමයි.